Honorable Dr. Mrs. Tushita Vijayamar.
Garu Mulasanaruda Mantri Tumani, Ada Ape Saukyamate Tuma, Meavasta Vedi, Garu Parliament, Vaida Sanso, the Panat Ketumpati, Dripkat Pirim Pirimanda, Avasta, Katakrima, Avasta, the Imperial Studio, and the Women. විශේෂයෙන්ම දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ට සීමාවාසික පුහුණුවක් අවශ්‍ය වන්නේ ඇයි කියන එක ගැන මං හිතන්නේ අපි මතභේදාත්මකව කතා කර යුතුයි. මෑත කාලයේදී දන්ත ශල්‍ය වෛද්‍ය සේවාව ගැන කතා කරනකොට අද අපි කවුරුත් දන්නවා පෙර තිබූ තත්ත්වයට වඩා විශාල වශයෙන් මේ දන්ත ශල්‍ය වෛද්‍ය ශාස්ත්‍රය ව්‍යාප්ත වෙලා තියෙන මොහොතක්. අද බාහිර රෝගී සත්කාර සේවාවලට අමතරව විශේෂඥ සත්කාරක සේවාවන් විශේෂයෙන්ම මුඛ හනුකහ වක්‍ර ශේෂ්ත්‍රය අති විශාල දියුණුවක් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ ඒක ඇත්තටම අද ලංකාව විදියට ගත්තාම අපිට ඒක කො ආඩම්බරයක් වෙන්න පුළුවන්. මොකද මේ සඳහා ප්‍රවීණ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍යවරු ඉන්නවා. මැක්සිෝෆේෂියල් සර්ජරි මේක මම හිතන්නේ ඊටමත් හොඳ ප්‍රවණතාවයක් අපේ ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා. Menisa Meteka Sayana Varata Pamanak Simau Danta Shalle Vaidyavarunta Rohal Watuha A Asrita Visesajan Shalle Vaidyavarunge Kandayama Samagatuela Shalyagarawala Twedakarana Avastha Labilatino. The Menisa Mangitane Visesajna Shastre Tulin Danta Lankave Sankina Shalle Karmavalata Avatina Venna Avastha Labilatino. And then Apita Matakai Abapi Pasel and a Kale. මේ cleft lip එක cleft palate කියන එක ආයෙ අවස්ථාවේදී පිටරටවල් වලින් විදේශීය වෛද්‍යවරු කණ්ඩායම් තමයි ඇවිල්ලා මේ ශල්‍ය කර්මවලට උදව් කරේ. හැබැයි අද අපි වාසනාවන්ත වෙලා ඉන්නවා මේ පිළිබඳ ප්‍රවීණයන් විදියට අපේ ශ්‍රී ලාංකීය වෛද්‍යවරු මේ ශල්‍ය කර්මවලට අවතීන වෙලා උත්පත්ති නැතිවෙන තොල බෙදීම, තල්ල බෙදීම ඒ ආශ්‍රිත දරුවන්ගේ ශල්‍ය කර්මවලට අවතීන වෙලා ලොකු සේවයක් කරනවා. ඒ වගේම මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අපි අද මුණ දීලා පවතින ලොකුම ගැටලුවක් තමයි මුඛපිලිකා තත්ත්වය. ඉතින් මේ මුඛපිලිකා තත්ත්වය යටතේදී බොහොම සංකීර්ණ ඒ වගේම සියුම් ශල්‍ය කර්මවල යෙදෙන්න මේ වෛද්‍යවරු බොහොම දක්ෂ විදියට මේක මෙහෙවනකොට අද අපිට මේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව ඉතාමත් අගය කරන්න පුළුවන්. වගේම අපි දැකලා තියෙන දෙයක් තමයි මේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ මං හිතන්නේ සීමාවාසික කාලයක් නියමකරණය එක අපෙන් කෙරිය යුතු කාර්යයක් මොකද MBBS වෛද්‍ය උපාධිය ලබාගත්ත MBBS උපාධිධාරීන් සීමාවාසික කාල සීමාවක් අවුරුද්දක් සීමාවාසික කාලය ඉවර කළා තමයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙන්නේ. ඉතින් අපිට ලෝකෙත් එක්ක තරඟ කරන්න තියෙන මේ අවස්ථාවේදී බොහෝ දියුණු රටවල දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිමා වෙනවත් එක්කම සීමාවාසික පුහුණුව ලැබිලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ගුණාත්මක භාවය වැඩි වෙලා තියෙනවා. අපේ අමාත්‍යතුමා දන්ත ශල්‍ය BDS උපාධිධාරියෙක් විදියට මම හිතන්නේ ඒකේ අගය මේ වෙලාවේ වටහාගෙන තියෙනකොට එතුමා මේ ගුණාත්මක භාවය වැඩි කරන්න මේ සීමාවාසික කාලය දාලා තියෙන එක මම හිතන්නේ ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒක ඓතිහාසික අවස්ථාවක්. MBBS වෛද්‍ය උපාධිය සමත් අයට වගේම මේ BDS උපාධියේ ගුණාත්මක භාවය වැඩි කරන්න සීමාවාසික කාලයක් අපිට ඕනි. එනිසා මං හිතන්නේ ඒ වටිනාකම ජාත්‍යන්තර තුල ව්‍යාප්ත කරන්න අපි ඒ සඳහා ගෙනල්ලා තියෙන යෝජනාවට ඇත්තටම අමාත්‍යතුමනි මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේකේ වහම ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. මොකද අද මේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න වෛද්‍යවරුන් බලාගෙන ඉන්න ඔබතුමා මේක ඉක්මනින් ක්‍රියාත්මක කරලා ගුණාත්මක භාවය වැඩි කරයි කියලා. ඒ වගේම මම හිතන්නේ අපි මේ අවස්ථාවේදී දන්ත ශෛල ශාස්ත්‍රය ගැන ඉතිහාසය ගත්තාම මේ ඉතිහාසය ආරම්භ වෙලා තියෙන්නේ 1915 මැයි මාසේ 15 වෙනිදා. එවකට මහා බ්‍රිතාන්‍යයේ පුහුණුව ලද දන්ත ශල්‍ය වෛද්‍යවරු තමයි මෙහි ඇවිල්ලා සේවාවන් කරේ. මෙහිදී පෞද්ගලික අංශයට පමණක් නැඹුරුව තිබිච්ච ඒ සේවාව මං හිතන්නේ 1925 තමයි අපේ එවකට සිටි පාලකයෝ මේක අපේ සාමාන්‍ය ජනතාව අතරට ප්‍රචලිත කරන්න ඕනේ කියලා අඳුනාගත්තේ. ඉන්නනතුරු එහි පළමු පියවර ලෙස කොළඹ දන්ත සායනයක් ආරම්භ කරා. ඒ කොළඹ මහරෝහල හා සමාන්තරව ඉන්න ආරම්භ කරපු ඒ දන්ත සායනය 1951 දී ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍ය උපාධිධාරීන්ගේ සංගමයක් බවට පත් කරා. ඉතින් මම හිතන්නේ ඒ සංගමය තුලින් තමයි ඒ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ ඒ ඉල්ලීම් සහ ඒගොල්ලොන්ගේ අයිතිවාසිකම් දිනාගෙන ඉදිරියට යන්න හම්බුනේ. ඒක ලොකු වාසනාවක්. මොකද ඒ ඔවුන්ගේ ඉල්ලීම් එකට මං හිතන්නේ රජය ඒකේ වටිනාකම තේරුම් අරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා ඔවුන්ට ඔවුන්ගේ වැටු විෂමතා ඒ වගේම උසස් වීම ඒ පිළිබඳ තිබෙන ලැබිය යුතු වරප්‍රසාදවලට ඔවුන්ට ඒක ලොකු පිටුවහලක් වුණා. සා ඉන්න අනතුරුව 1951 දී නවසීලන්ත රජයේ ආධාර ඇතුව දරුවන්ගේ මුඛ සෞඛ්‍ය සේවාවන් සඳහා දන්ත හෙද නිලධාරීන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ වුණා. මං හිතන්නේ මාර්ගම අපිට ලැබිලා තියෙන වටිනාම සම්පත ගරු අමාත්‍යතුමනි, මං හිතන්නේ ඒකෙදී පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය, මුඛ සෞඛ්‍ය තත්ත්වයට ලොකු පිටුවහලක් තියෙනවා. අපිට මතකයි අපි පාසල් යන කාලේදී මේ ස්කූල් ඩෙන්ටල් ක්ලිනික් එකෙන් ලොකු මෙහෙයක් කරනවා. ඒක වයස අවුරුදු 3 ඉඳන් අවුරුදු 13 දක්වා දරුවන්ට මේ ක්‍රියාවලිය කරේ. අපි පාසල් යනකොට දන්ත ශල්‍ය වෛද්‍යවරු නොහිටියත් ඒ දන්ත චිකිත්සකවරියන් කරපු මෙහෙ අපි අගය කරන්න ඕනි. මොකද ඒ මුල් අවස්ථාවේදීම පාසල් දරුවන්ගේ මුඛ සෞඛ්‍ය ගැන බොහොම උනන්දුවෙන් ලොකු රාජකාරියක් කරපු කොට්ටාසයක් තමයි ඒ දන්ත චිකිත්සකවරිය. ඒ වගේම ඉන්න අනතුරුව 1944 ආරම්භ කර දන්ත වෛද්‍ය පීඨය අද මේ වන විට වසරකට දන්ත වෛද්‍ය පීඨයෙන් උපාධිධාරීන් 75 දෙනෙක් පමණ පිට කරනවා. ඉතින් මම හිතන්නේ අපේ අමාත්‍යතුමා දන්නවා ඇති, අමාත්‍යතුමනි සමහල්ලාවට අපිට මේ ශාස්ත්‍රය පිළිබඳ වෛද්‍යවරු ප්‍රමාණවත් නැද්ද කියලාත් වෙලාවකට හිතෙනවා. මොකද අපිට අපේ දුෂ්කර ගම්මාන සඳහා අපිට සමහල්ලාට දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක්ගේ සේවාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අද මේ වෙනකොට ඔබතුමා යටතේ මේ අමාත්‍යාංශයේ අද දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව මහරෝහල්, මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල් හා පාසල් දන්ත සෞඛ්‍ය සායන දක්වා පැතිරලා තියෙනවා. ඒ වගේම අද මේ වෙනකොට ජංගම දන්ත සායනයනුත් පවත්වන්න ඔබතුමා සූදානම් කරලා තියෙනවා. මම හිතන්නේ ඒකෙන් ලොකු විශාල මෙහෙයක් සිද්ධ වෙනවා. ඒ වගේම මම ඔබතුමාට මේ අවස්ථාවේදී ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න කැමති පළවෙනි කාරණාව තමයි හමුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මූලික රෝහල් දක්වා විශේෂඥ දන්ත වෛද්‍ය සේවාව, මුඛහණුක හා විකලාංග දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවාව ව්‍යාප්ත කිරීම තුළින් නගර බදට පමණක් සීමා වූ සේවාව ග්‍රාමීය ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා. මේ තුලින් අපිට මුල් අවධියේදීම මුඛපිලිකා තත්ත්වයන් හඳුනා ගන්න පුළුවන්. එතකොට මං හිතන්නේ අපිට සෞඛ්‍යයට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු වෙලා අපේ මරණ සංඛ්‍යාව අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණා විදියට දැනට සෞඛ්‍ය සේවාවේ දන්ත කාර්මික ශිල්පීන්ගේ දැඩි හිඟයක් පවතිනවා. ඒ නිසා දන්ත කාර්මික ශිල්පීන්ගේ අවශ්‍යතාවයට සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පුහුණුව ආරම්භ කරන්නත් කියලා ගරු අමාත්‍යතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. මොකද උසස් පෙළ හදාරපු ළමයින්ට අර MLT විදියට ගන්නවා වගේ මේ සඳහාත් ඔබතුමා අමාත්‍යාංශය යටතේ ගරු අමාත්‍යතුමාට අපිට ඒක ගැසට් කළා කැඳවීම ඉල්ලුම් පත්‍ර කැඳවලා පුහුණු වීම කටයුතු වැඩි කරන ලෙසත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඒ වගේම මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ලංකාවේ සෞඛ්‍ය දර්ශකය ගැන කතා කරාම අපි ලෝකයේත් එක්ක බොහොම ඉදිරියෙන් ඉන්නවා. ඉතින් අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, අපිට ඒ වගේම අපි දන්ත සෞඛ්‍ය ගැනත් ආඩම්බර වෙන්න පුළුවන් වෙන විදියට මේ දර්ශක දියුණු කරන එක මං හිතන්නේ අපේ කාර්යභාරයක්. ඔබතුමා අමාත්‍ය ධුරේ දරන, ඔබතුමා නායකත්වය දෙන අමාත්‍යංශයට මං හිතන්නේ ඒක හොඳම අවස්ථාවක් ලා තියෙනවා. ඒ නිසා අපි ඒ පිළිබඳවත් අවධානය යොමු කරලා මේ සඳහා මං හිතන්නේ අපි දන්නවා ප්‍රාථමිකම අවධිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඒ හරහා සපයන සේවාවන් වලට ප්‍රධාන මේ අංගයක් ලෙස ප්‍රජාදන්ත සේවාව ඇතුළත් කරන ලෙසත් මම මේ අවස්ථාවේදී ඔබතුමාටගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම මේ සඳහා ඔබතුමාට මානව හා බෞතික සම්පත් ලබා දෙන දෙසත් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලන ගමන් වෛද්‍ය සැපයීම් සිදු කිරීමේදී දන්ත වෛද්‍ය සේවාවලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීමේ ගැටලුව निराකරණය කර එම කාර්යය ඉටු කරන ඖෂධ වේදීන්ට මේ පිළිබඳ පුහුණුව ලබා දීමත් කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. මෛදානයේ මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපිට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. BDS උපාධියක් දරන අමාත්‍යවරයෙක් අමාත්‍යංශ හොබවන අවස්ථාවේදී අපේ දන්ත වෛද්‍ය ශාස්ත්‍රයේ මාංගු සේවාව කරන්න ලැබෙනවා නිසා නැවත වතාවක් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැති මේ අද දින මේ ඉදිරිපත් කරපු අපේ සීමා වාසික කාල සීමාව ඉක්මනින්ම මේ දන්ත වෛද්‍යවරුන්ට ලබා දෙන්න ඉතාමත් ගෞරවණීය ලස්සට.
බොහොම ස්තුතියි. ඔන්වල් මිනිස්ටර් නවින් දිසානායක.
සරසවපතුමනි දන්ත වෛද්‍ය උපාධිධාරීන්ට සීමා වාසික පුහුණුව ලබා ගැනීම සඳහා වෛද්‍ය ආඥා පනතේ 105 වන අධිකාරිය සංශෝධනය කිරීමේ පටත් පනත් කෙටුම්පත සම්බන්ධ වචන සුවපයක් කතා කිරීමට අවකාශ ලැබීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම අපගේ කරු ඇමතුමා එතුමාගේ අත්දැකීම අනුව එතුමාගේ තිබෙන පරිපූර්ණ දේශපාලන බුද්ධිය අනුව එතුමා මේ අඩුපාඩුව ඇත්ත වශයෙන්ම මේක විශාල අඩුපාඩුවක් වශයෙන් මේක තිබ්බේ මේ අඩුපාඩුව හිදැස පිරවීමට අද ක්‍රියා කර තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා වෛද්‍යවරයෙක් වීමට පෙර හිපොක්‍රටිස් ඕත් එක ගන්න අවශ්‍යයි. විශේෂයෙන් මේකෙන් සඳහන් වන්නේ ඔවුන්ගේ වෛද්‍යවරයෙක්ගේ උපරිම මානසික ශක්තිය, දැනුම, කරුණාව, දයාව රෝගියාට ලබා දෙන බව. නමුත් විශේෂයෙන්ම මේ ගැන අපි අලුතෙන් හිතන්න අවශ්‍යයි. මක් නිසාද? අද තිබෙන මේ වාණිජ ලෝකය නිසා, the commercialization of society නිසා මේ ඇත්ත වශයෙන්ම මුදල් පිටිපස්සේ හඹා යන මේ පිළිවෙතක් අපි දකිනවා. වෛද්‍ය වෘත්තියේ පමණක් නෙමෙයි සෑම වෘත්තියකම. එම නිසා මේ කියන්න කනගාටුයි අපිට. විශේෂයෙන් මේ වෘත්තිවේදින්ට තමාගේ තිබෙන මූලික දේ තමාගේ සේවාදායකයට උපරිම සේවය ලබා දීම, මුදලට නෙවෙයි, නමුත් තමාගේ හදවතින්, කරුණාවෙන්, මෛත්‍රියෙන් එම සේවාදායකයාට මේ අවස්ථාවේ රෝගියාට ලබා දීම ගැන යම්කිසි ප්‍රශ්න ඇති වී තිබෙනවා. එම නිසා මම මේ දත්ත ටිකක් ඉදිරිපත් කරන්න කැමති මේ අවස්ථාවේදී. ඊට පෙර ඉන්ටර්න්ෂිප් කාලේ අපි දන්නවා ඩියුරින් ඉන්ටර්න්ෂිප් පීරියඩ් ද ඉන්ටර්න් ෂාපන් දෙයා කමියුනිකේෂන් ඇන් ක්ලිනිකල් ස්කිල්ස් එක ඉතාමත් අවශ්‍යයි. අපි දන්නවා ඒ කාල පරිච්ඡේදය තුළ තමාගේ සන්නිවේදන ක්‍රමවේදය ඉතාමත් මේ අවශ්‍යයි. මොකද තියරිටිකල් නොලෙජ් එක පමණක් නෙවෙයි, සන්නිවේද ක්‍රමවේදය හා රෝගියා හා මේ වෛද්‍යවරයා අතර තිබෙන ඒ සම්බන්ධය වැඩි දියුණු කරගන්නේ කොහොමද, PR එක කොහොමද, මේ ඔක්කොම ක්ලිනිකල් පීරියඩ් එකේ, ඉන්ටර්න්ෂිප් පීරියඩ් එකේ තමයි කරාගන්නේ. ඉතින් මේක ලැබෙන්නේ නැත්නම් එතන විශාල අඩුපාඩුවක්. අද දින සිට ඒ අඩුපාඩුව මෙතනින් තුරන් වෙන බව ඉතාමත් පැහැදිලි. This requires time, patience and commitment which are important ingredients for perfection in practice. ඉතාමත් තරුණ dental doctors අට වෙලාව, commitment එක, කැපවීම, ඒ සියලු දෙයක්ම අවශ්‍යයි. ඉතින් එහෙම නැතුව මේ වෘත්තිය ඉදිරියට යන්නේ නැහැ. Looking at the medical practice today, there are many concerns. Medicine was seen as one of the most noblest professions that one can undertake. Are we living up to this standard? ඇත්ත වශයෙන්ම අපි ඒ ගැන නැවතත් සිතිය බැලිය යුතුයි. අපේ මේ වෘත්තිය ගැන විශේෂයෙන්ම අපේ ඇමතුමා වෘත්තිවේදියෙක් වශයෙන්, වෛද්‍යවරයෙක් වශයෙන් එතා එතුමා මේ බබේක මේ වෛද්‍යවරයෙක් වෙන දවසයි අද ගැනයි මම හිතන්නේ හදවතට තට්ටු කරලා ඇසිය යුතුයි. ඒ සේවය වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට වෙනවද නැද්ද කියලා. Sri Lanka invests in free education for all school-going children and then it has extended to provide a free education for all medical and dental students. How many countries in the, globally do this? Only a very handful. Students have to take a loan and then pay off once they start earning. Is this appreciated by the students? This is seen as a right and not as a privilege. අපේ රට තමයි මං හිතන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ අධ්‍යාපනයක් දෙන රටක්. ඔබතුමා පිටරට ගිහිල්ලා තියෙනවා, අනිත් රටවල් වල චීනේ වුණත් මේ විශ්වවිද්‍යාලයට යන දරුවන්ට ඒගොල්ලන් ලෝන්ස් ගන්නවා, ණයක් අරගෙන වෘත්තිය පටන් ගත්තට පස්සේ ඒ ලෝන් එක ආයෙත් ගෙවනවා. ඉතින් එහෙම අපේ රට එහෙම නෙවෙයි, සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි මේ අධ්‍යාපනයයි සෞඛ්‍යයයි අපි ලබා දෙන්නේ. In addition to the free undergraduate training, there is a foreign placement also organized through the Foreign Placement Coordinating Center, FPCC of the Government of Sri Lanka. The objective was for arranging foreign placement for specialists, non-specialists, medical officers, and postgraduate trainees, as well as guaranteeing their returns after completing their foreign training. ඉතින් ඒ ඒ විදිහට අපේ රටේ හැම වෛද්‍යවරයෙක්ටම පිටරට placement එකක් ලබා ගන්න පුළුවන් training වලට. It will be interesting to note the total number of specialists trained to date. This is data available from 1980 ඉඳලා 2009 දක්වා. A total of 1,915 specialists were trained and board certified as consultants. 1,915 2000කට ආසන්න ස්පෙෂලිස්ට්ල ප්‍රමාණයක් 1980 ඉඳලා 2009 වෙනකන් ලංකා ආණ්ඩුවේ මුදල් වලින් ට්‍රේන් කරලා තියෙනවා. Out of the above, 215ක් 111.2 post graduate trainees have not returned after foreign training or have left the country. ඒ කියන්නේ දළ වශයෙන් 111ක් ඒ ට්‍රේනින් එක අරගෙන මේ පැහැ තමාගේ යුතුයකම් පැහැර හැරලා ලංකාවට ඇවිල්ලා නැහැ. ඇත්ත වශයෙන්ම අපගේ මේ ලංකාවින පුරවැසියන් තමයි මේවට ගෙවන්නේ. වෙන කවුරුත් නෙවෙයි. The total bond value එක දැන් මේ පිටරට යන කට්ටියට bond value bond එකක් දෙන්න තියෙනවා guarantors දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ මේගොල්ලෝ ආවේ නැත්තම් bond එක ආයෙත් ගන්නවා. The total bond value of the specialists who have left without completion of the bond period was approximately මේ ගරු සභාපතිතුමනි මිලියන 215ක් මිලියන 215යි 475යි 884යි 776ක් US dollars close to 2 million US dollars ඉතින් බලන්න මේ රටට වෙන අවාසිය මං දන්නේ අනිත් දත්තත් අනිත් රටවලටත් මෙහෙම වෙනවා ඇති බොන්ඩ් එක හැම පැහැර හැරලා යන එක මේ මිනිස්සුන් කියන්නේ හැම මිනිස්සයම එකයි මොන වුණත් තමගේ ආශාවන් ඉස්මතු කර ගන්න හදන්නේ නමුත් මේක විශාල පාඩුවක් Among those who have left before completion of the bond period, 148ක් have settled or started settling a bond. A further 67, 3.4 of the total trained will be liable via legal action. Doctors are striking at every small issue. මේකත් අපි කතා කළ යුතුයි. විශේෂයෙන්ම වෛද්‍ය වෘත්තිය ඉතාමත් වැදගත් වෘත්තියක්. සාකච්ඡා මාර්ගයෙන් සම්මුතියෙන් අපිට හොඳ මේ සෞඛ්‍ය ඇමති කෙනෙක් ඉන්නවා එතුමත් එක්ක කතා කරලා මේ විසඳ ගන්න පුළුවන්. නමුත් එහෙම නෙවෙයි හැම දෙයකටම බාග වෙලාවට දේශපාලන කෝණයෙන් බලනවා ඇති නානාවිධ නොයෙකුත් සාධක මත මේ ප්‍රශ්න බලනවා ඇති. නමුත් හැම එකටම ස්ට්‍රයික් කරන්න අවශ්‍යද? එහෙම නෙවෙයි මං හිතන්නේ මීට වඩා සංවේදී වෙන්න ඕනේ. දැන් සමාජය ගොඩක් වෙනස් වෙලා සංකීර්ණ සමාජයක් ග්ලෝබල් සමාජයක් තියෙන. ඉතින් අනෙකුත් ආදර්ශමත් රටවල් තිබෙනවා. අපේ රට දැන් ඇත්ත වශයෙන්ම මධ්‍යම පාන්තික රටක් මේ ඉට් සෙකන්ඩින් සෙකන්ඩරි ඉන්කම් කන්ට්‍රි අපි පල්ලෙහා මට්ටමේ නෙවෙයි දැන් ඉන්නේ. ඉතින් ඒ විදිහටම ප්‍රාථමික මට්ටමේ හිතන්නත් අවශ්‍ය නැහැ. පොඩ්ඩක් උසස් ලෙස හිතන්න අවශ්‍යයි මේ ප්‍රශ්නේ. මොකද අන්තිමට මේ සියලු දෙයකින්ම දුක් විඳින්නේ රෝගියා. අපි ඒක දැක්කා. අදත් දකින්නවා. ඉතින් මම හිතන්නේ අපේ රජය ඉතාමත් සංවේදී රජයක්. අපි සියලුම ප්‍රශ්නවලට මේ නම්‍යශීලී වෙනවා. අපි ඒ ප්‍රශ්න ඇහුම්කම් දෙනවා. අපි නමුත් ඉතාමත් ඍජුව අපි ඉන්නවා අපේ ප්‍රතිපත්තිමය රාමය තුළ. අපි ඒ දුන්න පොරොන්දු ඒ වගේම අපගේ දර්ශනය අපි බලාපොරොත්තු වෙන දේශපාලන දර්ශනය අපි කිසිසේත්ම කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. අපි ඒක කෙලින්ම දිගටම ගෙනෙනවා. ඉතින් මම හිතන්නේ අපේ ඇමතුමා මේ ප්‍රශ්න ගැන හොඳට දන්න අත්දැකීම් තිබෙන අමාත්‍යවරයෙක්. අපි එතුමාට සුබ පතනවා. අනාගතයේත් විශේෂයෙන්ම සේනක බිබිලේ වාර්තාව එතුමා ඉතාමත්ම දක්ෂ ලෙස කොන්ද කෙලින් තියාගෙන එතුමා ඉස්මතු කරලා අනිත් ඇමතුරුන්ට බැරි වුණ දෙයක් එතුමා කරා. ඉතින් අපි එතුමාට ස්තුතිවත් කරමින් මේ වාගේ ප්‍රගතිශීලී අදහස් කෙටුම්පත් ගෙනහල්ලා වෛද්‍ය ශාස්ත්‍රයට මීට වඩා සේවයක් කිරීමට ප්‍රගතිශීලී සේවයක් කිරීමට එතුමාට සුබ පතමින් මානිහඬ වෙනවා. බොහොම
ස්තුතියි. Honorable Mohammad Nawawi.
Thank you very much, presiding member, for giving me this opportunity to speak on this most important medical amendment bill, especially about the dental section. It is not only the adults, especially Honorable Minister is aware, we have to concentrate on the side of the school children, and I'm very happy the Honourable Minister has brought out, because there are so many sections under his ministry which he has been improving, and by which he is reaching, far reaching the people. So I'm very happy indeed, and I'm sure not only the adults of this country, even the school children and poor children will benefit by this. And I must really thank him, because for the last one year or so, whatever improvements that have been done by the ministry, I'm very happy to say that it has been reaching almost all the hospitals right around the country. Normally what happens, it goes to the important cities, and by which the other cities and towns have been neglected. I'm really thankful to the minister, especially when I consider my area, Putlam. I have already spoken to him, and the Honourable Minister promised to come one of these days. And even though he has not visited, whatever that we have to receive, in all aspects we have been receiving. So on behalf of the people of Putlam, Honourable Minister, I must really thank you very much for this. Especially Honourable Minister, there is another part of it which I would like to mention. This is the iodine contents and the requirement of iodine in individuals. Which is coming under your ministry, there is a section. I'm also, as a producer of salt of a company in Putlam, iodine should be regularized. It is IDD, that portion is there, and it's coming under the ministry. And requirement of iodine can be sent, be given to the individual through salt. So there are big companies like Hammondotta, Palavia, and Putlam, where we are also manufacturing, where according to the rules and regulations of the ministry, we have been supplying proper salt, iodized properly, washed properly, all, everything is done, is brought to the market. But very unfortunately, there are people who are producing, they are not producing this proper salt, and that is coming into the market, by which the properly iodized salt, which should reach the people, is not reached, because the price is entirely different. So there is a section where the PHIs keep on inspecting, but unfortunately this is not done properly. Therefore, I bring to you a kind notice to look into this and see, because if we don't look into this, the people who are producing the iodized salt in the proper way will not go on. As you know, machineries are brought down, ministries are helping us, you are giving us the machineries, all the assistance are given, PHI visit us, but unfortunately, when the other low iodized salt goes into the market, we lose the market, and your target is not reached. Therefore, I'm sure I have been actually, for the last 4 or 5 years, even though we are not in parliament, I have been raising this matter, but actually it has not. But I'm sure in the future, in fact, I can give you more details also on this. In future, you will take the necessary steps and see the proper iodization is done, and proper iodization through salt manufacture is done to the people. Also, I must thank the minister, because now dialysis problem is in our area also, because you know, Kalpitiya, where agricultural products up to 16,000 acres are produced, and more chemicals have been used, by which we are having problems and kidney problems in Putlam. I must thank you, Honorable Minister. You have already made arrangements at Nikavaratia to, we have given a machine there, and by which we are able to send our patients there. But I feel, because since Kalpitiya is having a, you know, that chemicals are being used in a large way, it will be better if we can, because more and more patients, we are having more and more patients from Putlam who are having kidney problems. So I hope you'll keep this in consideration, and in the future help us also. Then another most important point I want to speak to you, Honorable Minister. You see, now when I visited Lanka Hospital sometime back, I was made to understand there are
minimum of 50 to 75 Maldivians coming weekly from Maldives for medical treatment, and each person brings minimum $2,000. When I was having a discussion with them, they were not satisfied at all because the prices, everything is so expensive. Because we should not lose, because they are coming, they can go to India, but they prefer coming to Sri Lanka because it is easy for them. And also they have been in and out of Sri Lanka. So I think we should not lose that market, not only medically, but also foreign exchange also will be losing. I hope, I think I mentioned this to you earlier also, you have already had taken some control about the private hospitals. I hope in the future you will consider this, and this is also brought under control. Further, Honorable Minister, now when I speak about Putlam, I must thank you. You are making arrangements to upgrade the Kalpitiya Hospital, which caters to almost 40 to 50,000 people. And in fact, in Putlam Hospital also, now I must inform you, doctors, nurses, and minor staff, only 50% is available. Now what is happening, I must say, nurses are appointed. You have been appointing nurses properly. Unfortunately, they serve only for a short period away area, the difficult area, and somehow they go to Kurunagala. When I was the provincial health minister also, I faced this problem. Today also we are facing that. Then the other problem that we face in all the hospitals in Putlam district, minor staff, they have normally what they are doing, what they have been done earlier, people from Kurunagala district are appointed and they are sent to Putlam district. And somehow, I don't know how they are doing it, within a few months they go back, and we some cases in the night, even to transfer patients, we don't have minor staff. They have please make arrangements, see that minor staff are appointed from that particular district of the provincial council, which is not done properly. We know it. So I can remember this was going on for a long period, and now the present situation is they have appointed 100 or 200 people. We refuse to accept them at Putlam. They are idling in Kurunagala. So these are the decisions what you take, what you take is nullified because of problems like this. So the other thing is, now certain hospitals, you are aware, now when you take Putlam, doctors are there only up to 50%. Only 50%. Now when I go visit the OPD, sometimes they go on till 2 o'clock, 3 o'clock in the afternoon. Patients had wait for a long time, lack of doctors, the MLT specialists. Like these problems are there. And I must really thank you because as far as testing urine and blood, you have made some arrangements so that we could have all the tests in the hospitals. This is a very good move because what is happening today, every test is sent out. It was happening, not today, it was happening. For every test, patients had to go out, and even though free medication is given by your ministry, they had to spend more money in getting this test. And I must thank you and for bringing that under control so that it could serve the people. I'm really happy about all these things, because what I say is, as I mentioned to you, this is actually far-reaching, people of the rural area. Therefore, what I say is, I must really thank you, and also especially about the dental unit. Now, you have already made arrangements in schools. Now, in my area also, there are two schools, but you have given two new blocks, and by which the people are benefited. And I'm very happy to say that you had been the ministry, I would say that the correct person has come to the correct ministry, and the ministry is doing well. Therefore, I must really thank you. And as promised, I'm expecting a date from you to visit my Putlam hospital and whatever problems there to help me. Thank you very much.
Thank you very much. Honorable Minister Dr. Rajasekaran.
Garu Sabhapathitumani, Mama Mulima Itamat Misutiwanta Wenawa Andu Pakshe Saha Vipakshe, Sielum Methi Emathi Warunta, Ada Dina Mema me Vaidya Agna Panata Sansodhane Kirime, Vivadayata Ekwemin, Tamun Nahansela Idiripat Karapu, Sieluma Karunu Gana. Ada Api Idiripat Karala Tibenne, Danta Vaidya Warunta, Lankawe Liyapanthi Laba Ganeema Sandaha, Seema Vasika Puhunuwak Laba Deema. Meveni Deyak Lankawe Tibune Naha, Pera Kaleyedi Videshe Tibunet Naha, Diunu Ratawalla. Pasu Kaleyakadi Videshawala Meveni Seema Vasika Puhunuwa Vaidya Warunta Wageema Danta Vaidya Waruntat Eka Deergha Kara. Namut Ape Rate Eka Sidune Naha Boho Kaleyakata. Ema Nisa Ada Api Me Panata Sansodhane Kara, Me Sandaha Vaidya Agnyapana Sansodhane Kirima Siduna, Eke Agnyapana Sansodhane Kirima, Tamai Ada Parliamentuwedi Sidu Wenne, Meke Itihasayak Tibenawa, Mama Mulinma 1974 Agostu Maase Palawenida, Raje Danta Vaidyawarayek Widiyata Mama Patthuna Welawe, Saukhya Amatyanshayata Visala Paniwidayak Gihilla Tibuna. වාමාංශික ශිෂ්‍ය නායකයෙක් පෙරාදිනියේ ඉඳලා එනවා මෙයා විශාලම විශාල අරගල කරන පුද්ගලයෙක් මෙයාව කොළඹ තියාගත්තොත් විශාල අර්බුදයක් ඇති වේවි ඒ නිසා පිටට දාන්න කියලා මගේ ගාව ඉඳලා පහලට සියලුම අයව විපිට පළාත් වලට දැම්මා දන්ත ආයතනයට දාන්න නැතුව ඒ වෙලාවේදී සියලුම කට්ටිය එක්කව වෙලා මගේ ආධාර ඉල්ලුවා මේකට විරුද්ධව සටන් කරන්නට මේ යම් පුහුණුවක් ලබාගෙන. ඒ කාලේ තිබුණා පුහුණුවක් තිබුණා අවුරුද්දක. නමුත් ඒක සීමා වාසික පුහුණුවක් වශයෙන් කොහෙවත් පිළිගැනීමක් තිබුණේ නැහැ. ඒ නිසා එතන ඉඳලා අපි පත්වීම් ලබා ගන්නේ නැතුව මම මාස 3ක් පමණ මේ සටන ගෙනිච්චා. ගෙනිලා අපි ඒ නවත්තන්නට හදපු පුහුණුව අපි තියාගත්තා. දැන් ඒ එදා අපි ඒ පුහුණුව ඒ විදිහටම තියාගත්ත නිසා දිගටම ඒ අරගලේ නිසා වෛද්‍යවරු දන්ත වෛද්‍යවරුන්ටත් පුහුණුවක් ලැබුණා. නමුත් මට අද දයෝපගතිව අද අමාත්‍යවරයා වශයෙන් ඒ පුහුණුව සීමා වාසික පුහුණුවක් බවට පත් කරලා අද ඉතිහාසයේ පළවෙනි වරට දන්ත වෛද්‍යවරුන්ට සීමා වාසික පුහුණුවක් ලබා දීමට හැකියාව ලබා තියෙනවා. එතකොට අද බොහෝ වෙලාවට මේ මුඛ සෞඛ්‍ය ගැන උදේ ඉඳලා වෛද්‍ය රොමේෂ් පතිරණ මැතිතුමාගේ ඉඳලා නොයෙකුත් අය විශේෂයෙන්ම වෛද්‍යවරු කතා කරපු අය ප්‍රකාශ කරා රොමේෂ් පතිරණ මැතිතුමා කිව්වා මේ මුඛ රෝගවල වැඩිවීමක් තිබෙනවා කියලා ඒක නිවැරදි නැහැ ඒක මේ මොකද මගේ ගාව තියෙන දත්ත අවුරුදු 6 වෙනකන් දරුවන්ගේ දත් දිරායෑම 1984 තිබුණා දරුවන්ගෙන් 185කට දත් දිරායෑම තිබුණා ඒක 94 වෙනකොට 178කට අඩු වෙලා 2003 2004 වෙනකොට 165කට අඩු වෙලා දැන් 2015 වෙනකොට 150කට 60කට අතර ප්‍රමාණයකට පත් වෙලා තිබෙනවා. ඒ වගේම අවුරුදු 12 වෙනකොට මෙම් ප්‍රමාණය 160ක් වෙලා තිබුණා 1984 දී. දැන් 2003-4 වෙනකොට ඒක 140ක් වෙනකන් අඩු වෙලා දත් දිරායෑම දැන් වෙනකොට 2015 වෙනකොට අවුරුදු 30යි 40කට විතර අඩු වෙලයි කියලා අපි හිතනවා. ඒ වගේම විදුරුමස් නිරෝගී දරුවන් අවුරුදු 12 දරුවන් ගත්තාම සංගණනයේදී නිරෝගී දරුවන් 1984 වෙනකොට හිටියේ 12යි. නමුත් දැන් 2003-4 වෙනකොට 30ක් විදුරුමස් නිරෝගී දරුවන් ඉන්නවා. 2015 වෙනකොට 140යි 50ක අතර ප්‍රමාණයක විදුරුමස්වල කිසිම රෝගයක් නැතුව දරුවන් ඉන්නවා. ඒ වගේම මේම මේ මේ මුඛ පිළිකා ගත්තොත් මුඛ පිළිකා ගත්තාම මුඛ පිළිකාවල තිබෙන තත්වය තමයි මුඛ පිළිකාවල වැඩිවීමක් තිබෙනවා. අවුරුද්දකට 2500ක් විතර වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් අපි හඳුනා ගන්නවා. ඒකෙන් මේ පිළිකා වලින් 24%ක් පිරිමින් අතර තිබෙන්නේ මුඛ පිළිකා. කාන්තාවන් අතර මේ පිළිකාවන් වලින් 6%ක් මුඛ පිළිකා. එතකොට මේකේ 2010 අපේ ගාව තියෙන වාර්තා ඒකේ මියගිය ගණන වසරකට 2010 අවුරුද්දේ පිරිමින් 833කුත් කාන්තාවන් 288 දෙනෙකුට මේ මුඛපිලිකා වලින් මිය ගිහිලා තියෙනවා. ඇත්තටම මේ මුඛපිලිකා ප්‍රමාණය වැඩිවීමට එක හේතුවක් තමයි අද එදාට වඩා ඉතා හොඳින් මේ පිළිබඳව මේ ස්ක්‍රීනින් එක පුළුල් කරලා තියෙනවා. ඒ නිසා සමහර වෙලාවට අද හඳුනා ගැනීම වැඩි වෙලා තිබෙනවා මුඛපිලිකා ප්‍රමාණය. ඒක හින්දා සමහර වෙලාවට මේ මුඛපිලිකා ප්‍රමාණය වැඩි වෙලයි කියලා අපි හිතන්නේ. එතකොට මේකට එතුමන්ලා කියපු විදිහට බාබුල් වැනි දේවල් ඒකට පූර්ව පිළිකා මේ තත්ත්වයන් නැතිවීමට ඒක හේතුකාරක වෙනවා. ඒ වගේම අපි මේ අපේ ක්‍රියාත්මක වැඩපිළිවෙළවල් ගත්තොත් සියලුම ගර්භණී මාතාවන්ට මුඛ සෞඛ්‍ය රැකවරණය අපි ලබා දෙනවා. ඒ එන කට්ටියට ඔක්කොටම ගර්භණී මාතා කාලයේදී ඒ සියලුම කට්ටියට ඒ ප්‍රිවෙන්ෂන් මේ එක අපි කරනවා. ඒ වගේම අවුරුදු 3ට අඩු දරුවන්ට අර ෆ්ලෝරයිඩ් වානිෂ් එක ඒකේ ඇප්ලිකේෂන් එක අපි කරනවා. ඒ හැම එක්කෙනාටම අවුරුදු 3 වෙනකම්. අවුරුදු 6 7 4 සහ 12 13 4 දරුවන්ට ෆිෂර් සීලන්ට් එක අපි මේව කරනවා. ඒක අපි කියන්නේ සොරකිමු චාර්වක කියන වැඩසටහන පළවෙනි මූලයක බේරා ගැනීම සඳහා ඒක කරන්නේ ඒ ෆිෂර් සීලන්ට් ඇප්ලිකේෂන් එක. ඒ වගේම හැම MOH කොට්ටාසවලම දැනට ප්‍රජා දන්ත සායන 30කුත් යෝන් දන්ත සායන 60කුත් අපි ආරම්භ කරලා තිබෙනවා. මේ වගේම පාසල් ජන්ත චිකිත්සක නිලධාරීන් 400ක් දැනට අපි මේ රාජකාරී කරනවා. අවුරුද්දකට 65ක් පුහුණුව ලබනවා. ඒ වගේම රජයේ දන්ත වෛද්‍යවරු ඉන්නවා 1600ක් දැනට. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරු 70ක් ඉන්නවා. 2017දී අර දැනට රැකියා බලාපොරොත්තු ඉන්න කට්ටිය තව නොබෝදිනකින් අපි එයාටත් සියලු කට්ටියට රැකියා ලබා දෙනවා. ඒ වගේම තමුන්නාන්සලා කතා කරා දන්ත කාර්මික ශිල්පීන් ගැන. දන්ත කාර්මික ශිල්පීන් ඉන්නේ 35ක් පමණ අපිට. වසරකට පුහුණු කරන්නේ 5ක් පේරාදීනිය වෛද්‍ය දන්ත වෛද්‍ය පීඨේ. මේක දැන් ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා අපිත් එක්ක කතා කරලා මේ වසරේ සිට ඒ 5ක පුහුණුව 10 දක්වා වැඩි කරන්නට. ඒ වගේම මහරගම දන්ත ආයතනයේ අපි ආරම්භ කිරීමට පෞගිය කාලේ හැදුවා මේ විෂය මාලාව. නමුත් ඒක තියෙන්නේ ඒවා උගන්නන ටියුටර්ස්ලාගේ අඩුපාඩුව. නමුත් අපි තවදුරටත් මේ වසරේ අපි මේකට ආරම්භ කරන්නට දැන් වැඩපිළිවෙල ලෑස්ති කරලා තියෙනවා. 15කටත් 20කටත් අතර ප්‍රමාණයක් මෙවැනි අය මේ දන්ත කාර්මික ශිල්පීන් පුහුණු කිරීමට. ඒ වගේම තමුන්නාන්සලා මේ ගෙදි කිව්වා එකක් අපේ ඩෙංගි රෝගය ගැන. ඩෙංගි රෝගයට ප්‍රධාන හේතුව ඩෙංගි රෝගය 2014දී 48,000ක රෝගීන් සංඛ්‍යාවක් හිටියා. ඒක 27,000ක් වෙනකන් අපි අඩු කරගත්ත 2015දී. ඒ වගේම මරණ සංඛ්‍යාව තියෙන 91ක් 2014දී. 2015 වෙනකොට ඒක 52කට අඩු වුණා භාගයට භාගයක්. නමුත් 2016 අවුරුද්දේ ආපු ගංවතුර සහ දේශිකුණක විපර්යාසත් එක්ක තමන්ගේ දේපල අහිමි වෙලා රතවාහන අපායි වෙලා විශාල ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච මිනිස්සු තමන්ගේ ගෙවත්තේ තියෙන වතුර එක්ක අහු වෙන තැන් ගැන බලාගෙන කියා ගැනීමට මානසිකත්වයක් තිබුණ නැහැ. ඒක ඒවා ඔක්කොම ගලාගෙන ගිහිල්ලා ඉවර වෙලා අන්තිමට එනකොට ඩෙංගි රෝගය පැතිරෙන්නට පටන් ගත්තා. මැලේරියාව වගේ නෙවෙයි ඩෙංගි රෝගය පැතිරීම වැළැක්වීම ඉතාමත්ම අමාරුයි. මොකද ඒක සමනිකරව මහජනතාව තමයි ඒකට මූලිකත්වයේ ගම්මනේ. මොකද ඩෙංගි කීටයා හැදෙන්නේ අපිරිසිදු වතුර හැදෙන්නේ නැහැ. මේ කුණු වතුර තියෙන කාණුවල අපිරිසිදු ජලයේ තියෙන තැන්වල නෙවෙයි හැදෙන්නේ, පිරිසිදු ජලයේ තිබෙන තැන්වල. ඒ නිසා තමන්ගේ වත්තේ තියෙන කොළයක තියෙන වතුර ටිකේ වුණත් පුළුවන්. තමන්ගේ තියෙන ෆ්‍රිජ් එකේ යට තියෙන මේවකේ ඩෙංගි වඳුර ඇෙන්න පුළුවන්. දැන් පහුගිය කාලේ දැන් අවුරුදු 5කට විතර පෙර අපේ රටේ හිටපු නෝවිජියානු තානාපතිවරයාට ඩෙංගි රෝගය හැදුනා. ඒ හැදුනේ මොකද? ගෙදර ඇතුලේ තියෙන වාස් එකේ තියෙන වතුර වලින්. නැතුව වත්තේ කිසි තැනක වතුර තිබුණ නැහැ වාස් එකේ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම අදත් කොච්චර කිව්වත් ජනතාව ඇතුලේ වාස් එකේ වතුර තියාගෙන ඉන්නවා, මල් පෝච්චියට වතුර දානවා, වතුර ටිකක් වැඩිපුර පිරෙන්න මේ වගේ ඒවයි මේ වෙනවා. මේ වගේ නොයෙකුත් දේවල් වලට පීල්ලේ වතුර, එතකොට නොයෙකුත් ඒවා පොල් කොම්බයක් තියෙනවා නම් ඒක ඇතුළේ එක වෙන වතුර ටික කොළේ කොළවල ගස ගහේ කොළේ වතුර ටික තියෙනවා නම් වැස්ස කාලේදී ඒකට එක්කව වෙනවා. ඉතින් ඒ නිසා ඒකයි. ඒකම වැඩියෙන්ම හුඟක් මේවා ජනනය වෙන්නේ මේ අපේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ. මොකද ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉදිකිරීම් ස්ථානවල මේ වෙනවා. ඒ නිසා තමයි මම ඒවට දඩ මුදල් වැඩි කරේ. දඩ රුපියල් 5000 ඉඳලා රුපියල් 25000 දක්වා මේ දඩ මුදල අපි වැඩි කරලා තියෙනවා විශේෂයෙන්ම වාණිජ ව්‍යාපාරවලට ඒකම මේ පනත අපි වෙනස් කරලා අපි ගැසට් නිවේදනයේ වෙනස් කරලා දැම්මා ඕනෑම පරීක්ෂණයක් දැන් කිසිම පරීක්ෂණයකට ඇතුල් වෙීමට අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ට බලයක් තිබුණේ නැහැ ඒ ගැසට් පත්‍රයෙන් මම බලය ලබා ගත්තා ඒ හැම කෙනාටම පරීක්ෂණයට ඇතුල් වෙන්න පුළුවන් කාගේවත් අවසරයක් අවශ්‍ය නැහැ මේක මේවා පරීක්ෂා කරන්නට නිවසට විතරයි ඇතුළු වෙන්නට අවසර ලබා ගන්නට තියෙන්නේ. ඒ අනුව අද ලංකාව මේ ඩෙංගු රෝගය වැඩිලා තියෙන බස්නාහිර දකුණ සහ කල්මුණේ වැනි ප්‍රදේශවල සම්පූර්ණ වැඩපිළිවෙලක් දැන් තියෙනවා. තමුන්නාසට පත්‍රයේ පේනවා ඇති දිනපතා පත්‍රවල වාර්තා තිබෙනවා විශාල සංඛ්‍යාවක් අධිකරණයට යොමු කළා අත්අඩංගුවට අරගෙන නොයෙකුත් දේවල් සෑහෙන ප්‍රමාණයක වැඩපිළිවෙලක් යනවා. ඉතින් ඒක තමයි තිබෙන්නේ. නමුත් මේ ඩෙංගු පැතිරීම පැතිරෙන්නකොට ඉතාමත්ම අමාරු වෙනවා මේක කරන්න. ඒ නිසා 2016 වසරේදී නමතත් 2014 වසරටත් වඩා ඉහළ මට්ටමකට රුපියල් 50000ක් විතර වෙනකන් මේ ඩෙංගු මේ රෝගීන් ඇති වුණා. නමුත් මරණ සංඛ්‍යාව 2014 තරම් තත්වයකට පත් වුණේ නැහැ. අනිත් එක තමුන්නාන්සලා කතා කරා මේ වේක අර ඉන්ටෙන්සිවිස්ට්ලා හදන එක. ඒ මොකද දැන් විශේෂ දඩිසත්කාර ඒකකවල ඉන්න රෝගීන්ට රැකබලා ගැනීමට දැන්ට තියෙන්නේ මේ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන්ට අයිනස්සිරිස්ලාට. එතකොට නමුත් ඔවුන් ඔවුන්ව පරීක්ෂර කරනවා මිසක් ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ඔවුන් ලැබලා නැහැ. ඔවුන් නිර්වින්දනය කිරීමට පුහුණුව ලැබුවා මිසක් ඔවුන් මේ රෝගීන් බලා කියා ගැනීම නෙවෙයි. ඒක වෙනම එකක් ක්‍රිටිකල් කෙයා කියලා වෙනමම විශේෂඥ තත්වයක් දැන් පිටරටවල මේක විශේෂඥ සේවයක් විදිහට පිළි අරගෙන තියෙනවා. ඒ නිසා පහුගිය කාලේ ඔවුන්ගේ කොලෙජ් එකක් හදලා මාවට ආරාධනා කළා අපි ආරම්භ කරා මේ ක්‍රිටිකල් කෙයා කියන එක හදන්නට. එතන ඉන්ටෙන්සිවිස්ට් කියන කෙනෙක් ඒ කියන්නේ ඇනස්තරිස්ලාගෙන්ම ආපු විශේෂඥ වෛද්‍යවරු ඒගොල්ලන්ව වෙනමම සබ්ස්පෙෂාලිටි එකක් ඉන්ටෙන්සිවිස්ට් කියලා. ඒ ක්‍රිටිකල් කෙයා කියලා ඒගොල්ලන්ව වෙනම පුහුණු කරනවා මේ හදිසි දැඩි සත්කාර ඒකක කොහොමද කළමනාකරණය කරන්නේ ඒවා මැනේජ් කරන්නේ. ඉතින් ඒක ඉතාමත්ම වෙනම පුහුණුවක්. දැන් අපි මේ වෙනකොට අපි මම පශ්චාත් උපාධි ආයතනයේ PGIM එකත් එක්කත් මම කතා කරලා ඒගොල්ලොත් එක්ක මේක පිළිගැනීමනේ මේකේ විශාල විරෝධතා තිබුණා. ඒ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන්ගේ තිබුණා. නමුත් ඒවත් එක්ක අපි සාකච්ඡා කළා කොහොමාරි දැන් මේක මේ පරිපාටි අපි ආරම්භ කරා. ඒ වගේ ඉන්ටෙන්සිව් කෙයා යුනිට්ස් 80ක් තිබෙනවා මේ රටේ. ඒකේ 40කට අවශ්‍ය ඉන්ටෙන්සිවිස්ට්ලව අපි මේ වෙනකොට පුහුණු කරලා තියෙනවා. ඒ වගේම විදේශයේ දැනට පුහුණු වෙනවා 11ක්. මේ රටේ පුහුණු වීම ලැබෙනවා තව 10ක්. දැනට අනිත විශේෂඥ වෛද්‍යවරුම ඉන්නවා 3ක්. මොකද මේකේ පළවෙනියෙන් අපි දෙන්නේ ඩිප්ලෝමාවක්. ඊට පස්සේ තමයි MD එක දෙන්නේ පශ්චාත් උපාධි. එතකොට තමයි ඒ වැනි විශේෂඥ වෛද්‍යවරු 3ක් දැන් බිහි වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ මේ වැඩ පිළිවෙල ඉතා හොඳින් ගෙනියනවා. ඒ වගේම අපේ මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවලු පබ්ලික් මේ කොමියුනිටි මෙඩිසින් වල කොමියුනිටි ෆිසිෂියන්ස්ලා කියන කට්ටිය ඒ ගැන අපේ සුදර්ශිනී ෆර්නාන්දු පුල්ලේ මැතිනිය කතා කරා. ඒ ඔවුන්ව ස්ථානමාරු කිරීමේ ඇතර මේ අපේ අමාත්‍යංශයේ තිබුණ වැරදි හින්දා මේ අයව නොඑක් ස්ථානවලට පවණ කරාම තමන්ගේ ඒ විශේෂඥ පුහුණුව ලබාපු දීපයකින් වෙනස් ස්ථානවලට ස්ථානමාරුම් තිබුණා. එවැනි හරි වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. නමුත් ඒ නිසා අද අපි ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් අපි ලෑස්ති කරලා තිබෙනවා එවැනි ස්ථානමාරුම් ඇති නොකරන්නට. ඒගොල්ලෝ දෙගොල්ලෝ අතර තිබුණා කලම මේකේ පරිපාලක විශේෂඥ වෛද්‍යවරුත් මේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් අතර ගැටීමක් තිබුණා. ඒවත් දැන් සමතේකට පත් කළා. මම ගිය දැනට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තියෙනවා කැබිනට් මණ්ඩලයේ. මම හිතන්නේ එන කැබිනට් මණ්ඩලයේ ටික අරගෙන සම්මත කරාම මේ ප්‍රශ්නේ විසඳෙනවා. විසඳලා මේ ස්ථානමාරු පරිපාටි අපි හදනවා. ඒ වගේම තමුන්නාසලා කතා කරා සයිටම් එක ගැන කතා කරා. සයිටම් එක ගැන මම හිතන්නේ සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඉතා හොඳ විග්‍රහයක් කරා. අපිට ඇත්තටම අපිට 100,000 ගාණක් එක අවුරුද්දකට වෛද්‍ය විද්‍යාව ශාස්ත්‍රයෙන් දරුවන් සුසුකම් ලැබනවා. නමුත් අපිට ඉතාමත්ම සුළු ප්‍රමාණයයි වෛද්‍ය පිටවලට ගන්න පුළුවන් වෙන්නේ. ඒතකොට තවත් බොහෝ ප්‍රමාණයක් විදේශගත වෙනවා. එතකොට අපිට මේ විදේශගත වෙන වෛද්‍ය ශිෂ්‍යෙන්ට ඒ පාඨමාලාවට අවුරුද්දකට අපි වියදම් කරන ප්‍රමාණය තමයි පේරාදෙණිය වෛද්‍ය පීඨයට අපි වියදම් කරන ප්‍රමාණය. එතකොට අපිට පුළුවන් නම් මේ විදේශගත වෙන දරුවන්ට මෙහි ඒ පුද්ගලිකව හරි ඒ අධ්‍යාපනය ලබා දෙන්න. දැන් මේගොල්ලෝ කියන්නේ මොකද්ද? එතකොට මේකට විරුද්ධයි. දැන් මම අහනවා මේ ඉතිරි වෛද්‍ය විද්‍යාව හදාරීමට කැමති නමුත් මෙතන රජයේ ඉඩ නැති. රජය පුළුවන් තරම් හදනවා. දැන් අපේ රජය අපේ කුලියා පිටියෙත් අලුතෙන් වෛද්‍ය පීඨයක් හදනවා. දැන් මේ සැරේ ලබලා දුන්නා රුහුණු විද්‍යා වෛද්‍ය පීඨයට තවත් ගොඩ නැගිල්ලක්. එතකොට ඒකේ 130ක් තිබෙන වෛද්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව එක බැච් එකකට 300 දක්වා වැඩි කර තැහැකි 100. නමුත් මේ කොච්චර කරත් මේ තියෙන ඉල්ලුමට කිට්ටු වෙන්නවත් අපිට බෑ. ඒකෙන් 10%ක්වත් අපිට සාක්ෂාත් කරගන්නට බෑ. එතකොට නිකම් බොරු කතා කරලා වැඩක් නැහැ. රජයේ මැදිහත් වෙලා වෛද්‍ය පීඨයක් හදන ඒවා මේ කලා පීඨයක් හදනවා වගේ දේශන මේ දේශන ශාලා හදලා බෑ. හොඳේ අපි මේ වෛද්‍ය පීඨවල වැඩ කරපු හින්දා මලමිණියේ ඉඳලා සියලු දේවල් එක්කව කරන්නට ඕනේ. හොඳේ මේක විශාල ප්‍රශ්නයක්. අද එහෙම ඉස්සර වගේ මලමිලි හම්බ වෙන්නෙත් නැහැ. කැලෑවසුත් ඇත්තෙත් නැහැ. එතකොට ඒ ඇනටොමි બ્લોක් එකේ ඉඳලා අන්තිමට තියෙන මෙඩිසින් සර්ජරි වෙනකම්ම ෆාමකොලොජියේ ඔක්කොම ෆැකල්ටිස් හදන්නට ඕනේ. ඒවට අවශ්‍ය කට්ටිය ඕනේ. එතකොට මේක කරන්නට බෑ. එතකොට මේගොල්ලෝ කතා කරන්නේ නිදහස් අධ්‍යාපනය ගැන. මම අහනවා නිදහස් අධ්‍යාපනයේ පළවෙනි නිදහස මොකක්ද? පළවෙනි නිදහස තමයි දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය. අධ්‍යාපනය ලැබීමට තිබෙන නිදහස. ඒක තමයි පළවෙනි නිදහස. එතකොට පළවෙනි නිදහස අධ්‍යාපනය ලැබීමට Tamanට අයිතියක් තිබෙන්නට ඕනේ. ඒ අයිතිය අපිට ලබා දෙන්නට බැරි. එහෙමනම් කොහෙද නිදහස් අධ්‍යාපනය කියන්නේ? දෙවෙනි එක තමයි ඒ දරුවන්ට ඒ අධ්‍යාපනයේ වෛද්‍ය අධ්‍යාපනය නොමිලේ ලබා දීම. ඒක දෙවෙනි කාරණාව. එතකොට මේගොල්ලෝ මේ ඉල්ලීලා තියෙන්නේ නොමිලේ ලබා දීම ගැන. එතකොට දෙවෙනි ඉල්ලීමේ ඉල්ලීලා පළවෙනි මූලික ඉල්ලීමට ඒක විරුද්ධව කතා කරනවා. ඕක තමයි මේ තියෙන කතාව. දැන් මේගොල්ලෝ කියනවා මම එදා 1980 88 මේ වගේම උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ සටන ආවහම ඔව් ඒ සටනට නායකත්වය දුන්නේ මම තමයි එදා කැඳවුම්කරු. ඒ මුළු ඒකාබද්ධ ව්‍යාපාරයේ කැඳවුම්කරු වශයෙන් මම ක්‍රියා කරේ එදා. එදා වෛද්‍ය සංගමයේ ඉඳලා රෝයල් කම්කරුවා දක්වා එකම ඒකාබද්ධ මණ්ඩලයක් මම ඉතිහාසයේ පළවෙනි වට පිහි කළා. ඒකේ මූලස්ථානයේ තිබුණේ මගේ නිවසේ දා නොරිස් කැනල් එකේ. එතන ඉඳලා අපි ලංකා පුරායේ දැවැන්ත සටනක් ගෙනිච්චා. ඒකට වෛද්‍ය සංගමයේ සහ දන්ත වෛද්‍ය සංගමයේ සහභාගී වුණේ මූලික පරමාර්ථයක්. ඒ මොකද ඒගොල්ලන්ගේ වෛද්‍ය ශිෂ්‍යයින්ට කොළඹ පීඨයේ වෛද්‍ය උපාධිය ලබා දෙන්න එපයි කියන එක. වෛද්‍ය ශිෂ්‍යෝ සහ ධනතා විමුක්ති පෙරමුණේ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලය ගෙනිච්චා. ඒක ජනසතු කරන්න. ඒක ඒගොල්ලන්ගේ ඉල්ලීමක්. වෛද්‍යවරු එදා පෙළ ගැහිලා හිටියේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව නෙවෙයි. ඒ මේ රාගමට දෙන්න එපා කොළඹ වෛද්‍ය පීඨයේ උපාධිය. මොකද ඉහළම ලකුණු ගන්න ළමයිව තමයි කොළඹ වෛද්‍ය පීඨයට යන්නේ. එතකොට රාගම කියන්නේ අන්තිමටම තියෙන එක. එත ඒ අතරේ ඒ කාලේ තිබුණා පේරාදෙණිය රුහුණ ඇවිල්ලා තිබුණා යාපනය ඇවිල්ලා තිබුණා. ඉතින් ඒ නිසා අපි ඒකට විරුද්ධ ඒ පරමාර්ථේ. අපි කියමු එදා අපි විරුද්ධ උණයි කියලා පුද්ගලික වෛද්‍ය විද්‍යා අධ්‍යාපනයට. ඒත් අද පුළුවන් ද ඒක විරුද්ධ වෙන්න. එදා 1988 අපි සටන් කරනකොට අපිට ආර්ථිකයේ විකල්පයක් තියුණා සමාජවාදී ආර්ථිකයේ මේ ලෝකේ. අද එහෙම එකක් නැහැ. අද එහෙම ලෝකයක් නැහැ. අද ඒක පාර්ශික ලෝකයක් තිබෙන්නේ. ද්විපාර්ශික ලෝකයක් නැහැ. බයිපෝල නැහැ අද. බොරු කතා කරලා වැඩක් නැහැ. අපි ආස කරන දේවල් නැති වුණාම හිතේ මවාගෙන ඒ ආසාවන් තිබුණට වැඩක් නැහැ. ඉතින් ඒ නිසා එතකොට අපි ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් අපිට මේවා දේශනා කරේ කොහොමද? මේ නිදාස් අධ්‍යාපනය අපිට ළඟට. දැන් වෛද්‍ය අධ්‍යාපනය පටන් ගත්තොත් වෛද්‍ය අධ්‍යාපනය ඉස්සෙල්ලාම ආරම්භ වුණේ යාපනයේ බිහි වුණු පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන්. නැතුව ආණ්ඩුව නෙමෙයි පටන් අරගත්තේ. පළවෙනි වෛද්‍ය විද්‍යාලය බිහි වුණේ පුද්ගලිකව යාපනයේ. දෙවැනි වෛද්‍ය විද්‍යාලය තමයි කොළඹ පිහිටුණේ මෙඩිකල් කොලේජ් කියලා. ඒක තමයි රජයෙන් පිහිටුවේ එදා. ඒ රජයෙන් පිහිටපු වෛද්‍ය විද්‍යාලය තමයි අද කොළඹ වෛද්‍ය පීඨය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වෛද්‍ය අධ්‍යාපනය ලංකාවේ ආරම්භ වුණේ පුද්ගලිකංශයෙන්. එතකොට මේක තමයි ඉතිහාසය. දෙවැනි එක අද මේ සයිටම් එක ගැන කතා කරනකොට මේ හරි පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනද නැද්ද කියන එක. දැන් රමේෂ් පතිරණ වෛද්‍යතුමා කිව්වා දැන් අපේ ශිෂ්‍ය ඔක්කොම පාරවල් වල මේකට විරුද්ධ වෙනවා. ශිෂ්‍යෝ කියන්නේ මේවා අහන්න. ශිෂ්‍යෝ කියන්නේ මේවා එපා. දැන් මේක පුදුම කතාවක්. දැන් වෛද්‍ය වරුන්ට ගිහිලා පුද්ගලික සායනවල වැඩ කරන්න හොඳයි. පුද්ගලික වෛද්‍ය සේවය හොඳයි. ඒතකොට නිදාස් සෞඛ්‍ය නැති වෙන්නේ නැහැ. ඒතකොට නිදාස් සෞඛ්‍ය ආරක්ෂා වෙනවා. හවස හතරේ මෙතන කයිවාරු ගහලා මේකට පුද්ගලික වෛද්‍ය විද්‍යාලේ එපැයි කියලා හවස හතරට පස්සේ ගිහිලා ලෙඩ බලනවා පුද්ගලික රෝහල්වල. ඒතකොට පුද්ගලික රෝහලත් හොඳ නැහැනේ. ඒ එතකොට සෞඛ්‍ය නැති වෙනවනේ ඒකත්. ඒකේ සල්ලි වලටනේ සෞඛ්‍ය යන්නේ. ඉතින් එතකොට ඒක හොඳයි. එතකොට තමන්ගේ දරුවන්ව පිටරට විශ්වවිද්‍යාලවලට පුද්ගලිකේ වට දාලා හොඳයි. එතකොට මේ රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් හොඳ නැහැ. විදේශ වෛද්‍ය විද්‍යාලයකට ගිහිල්ලා ඒක ආවම X16 කළා මෙහෙ රස්සාව දෙන එක හොඳයි. එතකොට අපේ විදේශ විනිමය පිටරටට යනකොට ඒක නිදාස අධ්‍යාපනය. ඒ විදේශ විනිමය අපි ආරක්ෂා කරනකොට නිදාස අධ්‍යාපනයට එරෙහි වීමක්. මේ ලංකාවේ විතරයි මේ වගේ විකෘති සමාජවාදයක් කියන එකක් තියෙන්නේ. මේවා සමාජවාදයේ මම කියවපු පොත්වල නම් කොහෙවත් නැහැ. මේවා මේ හදාගත්ත සමාජවාදවල මේ 70 කැරැල්ලෙන් පස්සේ ආපු පක්ෂවල දේශපාලන පක්ෂවල න්‍යාය ධර්ම. එහෙම එකක් නැතෙන්න වෙන එකක් නැහැ. මේ නිදාස අධ්‍යාපනයේ වෙනුවෙන් එදා සටන් කරේ අපේ වාමාංශික නායකයෝ ආචාර්ය එන් එම් පෙරලා, දොස්තර එස් ඒ වික්‍රමසිංහල වගේ මේ ප්‍රවීණ නායකයෝ. එදා ඒකට විභවයක් තිබුණා. ඒක තියුණා. ඒක ඒ වගේ නිදාස අධ්‍යාපනය ජනිත වුණ ලෝකයේ සමාජවාදී හැම රටකම නිදාස අධ්‍යාපනය නිදාස් සෞඛ්‍ය නිදාස්. එතකොට ඒක යථාර්ථයක් එදා. අද කොහෙද තියෙන්නේ? අද ඒක අපිට දේශනා කරපු සමාජවාදයේ තිබෙන කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩුවක් තියෙන චීනේ තියෙනවද? වියට්නාමේ තියෙනවද? කාම්බෝජේ තියෙනවද? ලාඕසේ තියෙනවද? S2 ඇරලා බලන්න. S2 ඇරලා බලන්න. ඒ රටවල් හැම එකටම ගිය මම ගිහිල්ලා මම රෝහලට ගියා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා බැලුවා. ඒ කොහෙවත් නැහැ. හෝචිමින් විශ්වවිද්‍යාල ශ්‍රේෂ්ඨ හෝචිමින් වියට්නාමයේ ඇමරිකන් අධිරාජ්‍යවාදයෙන් බේරගත්ත හෝචිමින්ගේ නමින් තියෙන විශ්වවිද්‍යාලේ සල්ලි ගන්නවා. හැම ළමයම තෘතිය අධ්‍යාපනයට මේ සල්ලි ගවන්නට උනේ. චීනේ මගේ නෝනාව පිච්චිලා ගෙනිච්ච වතුර වගයක් වැක්කිලා. ගියාම සල්ලි බඳිනකම් බාරගත්තේ නැහැ. මගේ එතෙන්ද හෙව්ව දේශීය කට්ටියට. ඒ කට්ටියටත් එහෙමයි. OPD එකට යන්නත් සල්ලි ගවන්නට උනේ. මෙන්න චීනය. හැබැයි මොකද පාලනේ කොමියුනිස්ට්. කාම්බෝජේ කොමියුනිස්ට්. ලාඕසේ කොමියුනිස්ට්. හරි මේවා වියට්නාමේ කොමියුනිස්ට්. මේ 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 S2 දන්නේ නැතුව මේක ලිම්මැඩියෝ වගේ මේක ඇතුලේ ඉන්න ගෙම්බෝ වගේ ඉඳගෙන නොයිකුත් ඒවා කතා කරනවා. න්‍යාය ධර්ම කතා කරනවා. මේ මේ රටටයි කියලා අලුත් නීතියක් නැහැ. එහෙම නීතියක් නැහැ. මේ රටට අමුතු ක්‍රමයක් නැහැ. මේ රට ගෙනියන්නේ මේ ක්‍රමයට. ඉතින් ඒ නිසා මේවට බොරුවට ජනප්‍රිය කතා කරන්න පුළුවන්. දෙවෙනි කාරණා වෙනවා. දැන් එතකොට සයිටම් එකක් හදලා. සයිටම් එක කියනවා ඒක හැදුවේ මොනවාද මේ මේ මෙඩිසින් නෙවෙයි. ඒක තියුනේ වෙන එකක්. IT වලට අරවටේ. හරි. එවැනි විද්‍යාපීඨ ලංකාවේ පෞද්ගලික අංශය කීයක් තියෙනවද? එකකට හද. දැන් අද ITI ආයතනය. ITI ආයතන හදනවා. දැන් අද මෙඩිකල් ෆැකල්ටි එක මෙඩිසිනුත් ඒකේ ෆැකල්ටි එකක් හදන්න. එතකොට ඒක ඉස්සරහට ITI M වෙයි. ඉතින් ඒක මොකද්ද වැරද්ද? ඕනෑම විශ්වවිද්‍යාල කොහෙවත් හදලා නැහැ. මුළු පීඨ සියල්ල ඔක්කොම දාපු විශ්වවිද්‍යාල හදලා නැහැ කොහෙවත්. සමහරවිට එක වෛද්‍ය එක පීඨයකින් තමයි විශ්වවිද්‍යාලය කරම වෙලා තියෙන පිට රටවල. අපි ගිහිල්ලා බලමු විශ්වවිද්‍යාලවල ඉතිහාසය බැලුවාම එක පීඨයක් හදන්න තමයි හදලා තියෙන්නේ. අද ඒවා ඔක්කොම ඇවිල්ලා. ඔය පැරණි විශ්වවිද්‍යාලවල තිබුණාද IT පීඨයක් තිබුණාද? නැහනේ. පරිගණක පීඨයක් තිබුණා නැහනේ. දැන් අලුතෙන් තමයි පරිගණක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අලුතෙන් පිට දැන් මේ කියන විදියට එහෙම හදන්න බෑ. දැන් මේවා නිකන් බොරු තර්ක. සයිටම් එකේ තියෙන්නේ වැදගත්කම අපිට තියෙන්නේ මේ වෛද්‍ය උපාධියට මේ ස්ටෑන්ඩර්ඩ්ස්. ඒකේ තත්ත්වය කොහොමද කියන එක. අන්න එක තමයි වැදගත්. දැන් මේකට වෛද්‍ය සභාව තියෙනවා. මේකේ උපාධිය සනාතන සභාවෙන් පිළි අරගෙන ඉවරයි. මේක උපාධි ලබා දිය හැකි ආයතනයක් වශයෙන් පිළිගැනීම් කළා ඉවරයි. හරිද? එතකොට ඒක ඩිග්‍රී අවෝඩින් ඉන්ස්ටිටියුට් එකක්. ඒකින් දැන් ඒගොල්ලෝ උපාධියක් දෙන්නේ. දැන් කවුරුවක්වත් මෙතෙක් ඇවිල් කිව්වද මේකේ උපාධිය දෙන එක නවත්තන්න කියලා? නැහනේ. මේක දැන් තියෙන්නේ මේ ලබා උපාධිය ලබා දුන්නට අනිත් උපාධි වගේ නෙවෙයි. වෛද්‍ය උපාධිය තියෙන වෙනස තමයි උපාධිය මට ලබා දෙත හැකි. මමට BDS ගහගෙන ඉන්න හැකි. මම වෛද්‍ය උපාධි ධාරියෙක්. නමුත් මට මගේ වෛද්‍ය ක්‍රමය භාවිතා කරන්නට මට ප්‍රැක්ටිස් කරන්න මම ගිහිලා ලියාපදිංචි වෙන්න ඕනේ වෛද්‍ය සභාවේ. ඒක දෙවෙනි ක්‍රමයක්. මම උපාධිය තියුණයි කියලා මාව රෙජිස්ට්‍රේෂන් එක හම්බ වෙන්නේ නැහැ. මට රෙජිස්ට්‍රේෂන් එක හම්බුණත් මම වැරද්දක් කරොත් කැන්සල් කරද හැකි. එතකොට මට වෛද්‍ය උපාධිය ඇති උනායි කියලා කොහෙවත් ලෝකේ කොහෙටවත් ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්නට බෑ. ඒකයි තියෙන වෙනස. එතකොට අපි නඩුවකට අහු වෙලා අපි වැරදිකරුවෙක් වුණත් වෙන කට්ටියට වගේ නෙවෙයි අපේ මුළු ජීවිත කාලෙම අපිට රෙජිස්ට්‍රේෂන් නැති වෙනවා. ඒ රෙජිස්ට්‍රේෂන් එකයි උපාධියයි කියන්නේ දෙකක්. දැන් මේක පටලවගෙන තියෙන්නේ. එතකොට උපාධිය අනුමත කළා ඉවරයි. ඒ කට්ටියට ප්‍රැක්ටිස් කරන්න රෙජිස්ට්‍රේෂන් එකේ ප්‍රශ්නේ විතරයි තියෙන්නේ වෛද්‍ය සභාවට. තීන්දු කරන්න බුණ. වෛද්‍ය සභාවට බෑ උපාධිය හොඳ නරක බලන්න. වෛද්‍ය සභාවට තියෙන්නේ උපාධිය හොඳ නරක බලන්න පුළුවන් ඒක ප්‍රැක්ටිස් කරන්න තියෙනවද සායනික தත්ත්වේ. එතකොට මේ අනුව වෛද්‍ය සභාව තියෙන தත්ත්වය තමයි වෛද්‍ය සභාව කණ්ඩායමක් දැම්ම මහාචාර්ය ෂෙරීෆ් යටතේ. මම එන්නේ ඉස්සෙල්ලා ඒක දීලා තිබුණේ. ඒ වෛද්‍ය ෂෙරීෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් ගිහිල්ලා ඒක බල ඔක්කොම මුළු නිරීක්ෂණය කළා. ඒක ඒගොල්ලන්ට විශාල බලපෑම් ඇති කරා සමහර කට්ටිය ඇවිල්ලා. ඒගොල්ලෝ ඉස්සෙල්ලා කිව්වේ මේකට ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් දෙන්න කියලා. නමුත් ඒක වෙනස් කරා. වෙනස් කළා අවසාන රිපෝට් එක දුන්නා. ඒක දෙන්න කියන එක මේවා සම්පූර්ණ කරන තෙක් ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් දෙන්න කියලා කියපු වාර්තාව ආපුවා කිව්වේ අවසාන වාර්තාව ආවේ මේවා සම්පූර්ණ කරන තෙක් ප්‍රොවිෂනල් රෙජිස්ට්‍රේෂන් දෙන්න එපා කියලා. එහෙම තමයි කරේ. ඒකට බලපෑම් කරපු විශේෂඥ වෛද්‍යවරු හිටියා කොහොමාරි එක් කරා. එතකොට දැන් මේ ආයතනයට තියුනේ කරුණු තුනයි. ඒකේ ඒ වාර්තාවේ මහාචාර්ය ෂෙරීෆ්ලාගේ වාර්තාවේ දුර්වලකම් තුනයි. එකක් තමයි මේකේ මේ කොමියුනිටි මෙඩිසින් හෙවත් පබ්ලික් හෙල්ත් උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්න බෑ පුද්ගලික අංශයට. ඒක උගන්වන්න බෑ. එතකොට ඒකට බොහෝ හැම රටකම තියෙන්නේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල එක උගන්වන්නේ නැහැ මේක. එහෙම නැත්නම් ඒගොල්ලෝ පිටට ගිහිල්ලා කවදාරි රජයට ආපු දවසක තමයි මේක අධ්‍යයනය කරන්නේ. එහෙම නැත්නම් රජයෙන් ඒක සපයනවා. ඕක තමයි පිට රටවල් වල තියෙන්නේ. එතකොට මේ පබ්ලික් හෙල්ත් එකයි එක නැහැ. දෙක මේ ෆොරෙන්සික් මෙඩිසින් කියන එක නැහැ. අධිකරණ වෛද්‍ය විද්‍යාව. මේ දෙක නැහැ. මොකද අධිකරණ වෛද්‍ය විද්‍යාව බෑ පුද්ගලිකාංශයට කරන්නේ ඒ ඔක්කොම මිනි ටික එන්නේ මේ 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 මේවට කොහෙද රජයට. එතකොට ෆොරෙන්සික් මෙඩිසින් කරපු කට්ටිය කොහෙවත් නැහැ පිට. එතකොට මේ දෙකේ ප්‍රශ්නේ තියුණා. මේ දෙකේ ප්‍රශ්නේට මොකද්ද? එදා තියුණා අපේ හිටපු මගේ අපේ ජනාධිපතිතුමා හිටපු අමාත්‍යතුමා මේක අපි උසාවියේ නඩුවක් දාලා මේක අභියෝගයට ලක් කරපු වෙලාවේ ඒ කාලේ ලියුමක් දීලා තියුණා මේක අපි සාකච්ඡා කළා මේක විසඳන්න බාර අරගෙන. නමුත් ඒක කෙරිලා තියුන්නේ නැහැ. ඊට පස්සේ ඒ සයිටම් එක පැත්තෙන් ඒගොල්ලෝ ගියා උසාවියට ගිහිල්ලා උසාවියට අපහාස කිරීම යටතේ අපිට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තා. මොකද පොරොන්දුවක් ඌ පොරොන්දුව උසාවිය ඉදිරියේ පොරොන්දු වෙලා ඒක නොකරාම ඒක උසාවියට. එතකොට වහාම අපිට දැන්නුවා වහාම මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න. එතකොට මම දන්නවනේ SB දිසානායක මහත්තයාට උනේ වැඩේ මේ මේ උසාවියට අපහාස කරන්න ගිහිල්ලා මම ලෑස්ති නැහැ ඒක ඇතුළේ ඉරින් ගන්න. මේ 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 පැත්තක තියෙන ඒවට. එතකොට මම ඒකට ලෑස්තිලා තින්න මම වහාම කතා කරලා නීතිඥවරුන්ග ගාලා විනිශ්චකාරවරුත් එක්ක මේව කළා කල් ගත්තා. කල් අරගෙන වහාම කතා කරලා මම නියෝග දුන්නා වහාම ආරම්භ කරන්න. මේ දුන්න පොරොන්දුව ක්‍රියා කරන්න අධිකරණයෙන් තියෙන නියෝගය ක්‍රියාත්මක කරන්න. මොකද කඩුවෙල MOH එකේ අපි ආරම්භ ලබා දුන්නා පබ්ලික් හෙල්ත් කරන්න සයිටම් එකට. එතකොට අවිස්සාවෙල රෝහල දුන්නා ෆොරෙන්සික් මෙඩිසින් වලට. ඒකට මිනිඔලු හරියයි කට්ටියට නැවැත්තුවා. නමුත් ඒවා ඔක්කොම කළා ඒ වෛද්‍යවරු එතන විශේෂඥ වෛද්‍යවරු ඔක්කොම කරා. දැන් සයිටම් විභාගයේ උච්චතර නරකයි. දැන් අට්ටාල ගහගෙන එළියේ ඉන්නවා කොළඹ විශ්වවිද්‍යාලේ. ඒ දැන් සයිටම් විභාගයේ දැන් ෆයිනල් එක්සෑම් දෙකක් තිබුවා. ඒ දෙකේ තමුන්නාසල අරගෙන බලන්න මං ඉදිරිපත් කරන්නම් ඔන්න මෙහාට. ඒකේ එක්ස්ටර්නල් එක්සැමිනේෂන්ලා බාහිර මේ මේ විභාගේ බලාගන්න එන කට්ටිය එක්ස්ටර්නල් එක්සැමිනේස්ලා දෙන ප්‍රොෆෙසර්ස්ලා සීනියර් ලෙක්චරර්ස්ලා ඔක්කොම එන්නේ කොහෙන්ද? මේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්, රුහුණු විශ්වවිද්‍යාලයෙන්, යාපනයේ විශ්වවිද්‍යාලයෙන්, නුවර විශ්වවිද්‍යාලයෙන් මේ ඔක්කොගෙම එනවා. එතකොට කොළඹ ඉන්න සායනික වලට කවුද යන්නේ? ඔක්කොම යන්නේ අපේ ලොකුම හොඳ කන්සල්ටන්ස්ලා. කොහෙද? මේ කොළඹ ටීචින් හොස්පිටල් එකේ ජාතික රෝහල. කරාපිටිය ටීචින් හොස්පිටල් එක. මහනුවර ටීචින් හොස්පිටල් එක. යාපනයේ ටීචින් හොස්පිටල් එක. ඉන්න කන්සල්ටන්ස්ලා ඔක්කොම යනවා. ඒ වගේ 64ක් ගිහිලා වාඩි වෙනවා. ලංකාවේ ඉන්න කීර්තිමත්ම විශේෂඥවරු, කීර්තිමත්ම ආචාර්ය මහාචාර්යවරු ගිහිලා එතන යනවා. මෙතන අට්ටාලේ ගහගෙන ඉන්නවා. අට්ටාලේ ගාවෙන් බැහැලා ඒ මහාචාර්යවරයා කියලා සයිටම් එකේ විභාගේ යා චෙක් කරනවා. ඒ ළමයින්ගේ වයිවාස් වලට වාඩි වෙනවා. ඒ ළමයින්ගේ ක්ලිනිකල්ස් චෙක් කරනවා. ඉතින් එතකොට මේ වට්ටාල ගහන්න ඉස්සෙල්ලා බැරිය යාර කට්ටියව නවත්තන්නේ. ගිහිල්ලා මහාචාර්යවරුන්. මේ ඒගොල්ලෝ තමයි ගිහිල්ලා මේක එතකොට ෆයිනල් එක්සෑම් එකේ ඒ ළමයි හොඳයි කියලා කියන්නේ කවුද? මේ කොළඹ යුනිවර්සිටි එකේ කොළඹ මෙඩිකල් ෆැකල්ටි, ඈ ජයවර්ධනපුර මෙඩිකල් ෆැකල්ටි, රූණ මෙඩිකල් ෆැකල්ටි, කැන්ඩි මෙඩිකල් ෆැකල්ටි, පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටි. එතකොට කවුද යාපනයේ මෙඩිකල් මේ ඔක්කොම ගිහිල්ලා ඒ කට්ටිය තමයි ගිහිල්ලා කියන්නේ ෆයිනල් එක්සෑම් එක තියලා එක්ස්ටර්නල් එක්සෑමිනේෂන් මේ ළමයෝ පාස් කරන්නේ. ඉතින් මේගොල්ලෝ කියනවා බොරු කඩයක්ලු. ඉතින් බොරු කඩයක් ඒ කියලා මෙයාටයි මටයි කියන්නට වඩා ඒ මහාචාර්යවරුන්ගෙන් කන්සල්ටන්ස්ලාගෙන් අහන්න. ඒක උගන්නන්නේ කවුද? මේක ඉන්නේ ලංකාවේ තමුන්නාසල දන්නවා නෙවිල් ડોක්ටර් නෙවිල් පෙරේරා ඕතොපීඩික් සර්ජන්. මේ ඒ කාලේ ඇමතිවරු අගමැතිවරු ජනාධිපතිවරු ඔක්කොම ගිය එක්කෙනා ડોක්ටර් වසන්ත පෙරේරා. ඈ හැමෝම ගියේ ඕතොපීඩික් වලට උතෙන්ටනේ. ඉතින් ඒ මිනිස්සු ඒ වගේ ඔක්කොම කට්ටිය මෙතනින් රිටයර් වුණ කට්ටිය එතන උගන්නන්නේත් ඒ කට්ටිය. දැන් එක්ස්ටර්නල් එක්සෑමිනේෂන්ස්ලට විදිහේ මේ යනවා. ඉතින් මේ ඔක්කොම මෙතන තියෙනවා. එතකොට මෙතන දැන් ඉතුරු වෙලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? කොමියුනිටි මෙඩිසිනුත් දැන් හරි. ෆොරෙන්සික් මෙඩිසිනුත් හරි. එකක් තියෙන විශාල ප්‍රශ්නයක් ඒගොල්ලන්ට. ඒක ප්‍රශ්නයක්. මොකද මෙඩිසින් වල තියෙන ලොකුම දේ හරි ඩෙන්ටිසි වල ලොකුම දේ තමයි ක්ලිනිකල්ස්. ලෙඩු ඉන්න ඕනේ. රෝගින් ඉන්න ඕනේ. එතකොට සයිටම් එකේ තියෙන තවම පාඩුවක් ඒගොල්ලෝ ලස්සන විශාල හොඳ නවීන රෝහලක් හදලා තියෙනවා. ඒ නවීන රෝහලේ ඇඳන් 1000ක් තිබෙනවා. මේ ඇඳන් 1000ට රෝගීන් ඉන්නේ 180ක් විතර. ඒක එතකොට අර සායනික පුහුණුව හරියට ලැබෙන්නේ නැහැ. ඒක ලොකු පාඩුවක්. ඒක ලොකු පාඩුවක්. ඒක අපි පිළිගන්නට ඕනේ. මේ බොරු කතා කරලා විදන්න අපි මේ ප්‍රායෝගිකව මේ දිහා බලන්නට ඕනේ. එතකොට 180ක්. ඒ අනුව තමයි දැන් සාකච්ඡා කරලා එතකොට ඒක ඒ 180 ඒක සායනික වලට මදි ක්ලිනිකල්ස්. එහෙමනම් මොකද කරන්නට ඕනේ? එතකොට එක්කෝ රජය රෝගීන් දෙන්න ඕනේ. එහෙම තමයි පිටරටවල් වල කරන්නේ සමහර වෙලාවල. ඒ ගවර්න්මන්ට් හොස්පිටල්ස් පාවිච්චි කරනවා. නැත්තම් මොකක් හරි ඒකාබද්ධ සේවය. එතකොට ඒ නිසා ඒගොල්ලෝ කිය එක කතා කරලා ඒ රෝහල දෙන්න ආණ්ඩුවට. ආණ්ඩුවට දුන්නාම ආණ්ඩුවේ රෝගීන් යනවා නොමිලේ. එතකොට අර ඇඳන් දහම පිරෙනවා. අන්න එතකොට සායනික තත්ත්වය හරි. එතකොට මං හිතන්නේ වෛද්‍ය සභාවත් විද්‍යා වෛද්‍ය පීඩාධිපතිවරු ඒ කට්ටිය මාවවිල්ලා හම්බුණා. ඒ ඔක්කොමත් එක මම සාකච්ඡා කරා. මම ඒක හැමෝගේම අදහස් දරුවා. මම අමාත්‍යවරයා වුණාට මගේ මොන මත තිබුණත් මම ඒගොල්ලන්ට මගේ මත පටවන්න මම ලෑස්ති වුණේ නැහැ. මමත් මොකද මේ වෛද්‍ය වෘත්තියේ ඉන්න නිසා. ඒ නිසා මම ඒගොල්ලෝ කියපු ඔක්කොම කරුණු ඇහුවා. ඒගොල්ලෝ කියන්නේත් මේක විසඳන්නට ඕන. ඒගොල්ලෝ කියන්නේ මේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරන්නට ඕනේ වෛද්‍ය පීඨාධිවරයෝ ඔක්කොම. නමුත් ස්ටෑන්ඩඩ් එක තියාගන්නත් ඕනේ. එතකොට මේ ස්ටෑන්ඩඩ් එක තියාගන්නට තමයි ඒගොල්ලෝ කියනවා මට මැදිහත් වෙන්න, රජය මැදිහත් වෙන්න. මැදිහත් වෙලා මේ ක්ලිනිකල්ස් මේව කරන්න. මහාචාර්ය කාල වොන්සේක මහත්මයා මාත් එක්ක කතා කරලා කියන්නේ තෝකේ තමයි වෛද්‍ය සභාවේ සභාපතිවරයා. ඔහු කියන්නේ මේකේ රෝගීන් ප්‍රමාණය වැඩි කරලා සායනික තත්ත්වයේ තියුණොත් මේක පිළිගැනීම ගැන එහෙම ප්‍රශ්නයක් නැහැ. එතුමා මුලින් ඉඳලම පුද්ගලික වෛද්‍ය පීඨ ලංකාවේ තිබෙන ඕන නැහැ කියලා ලංකාවේ පිටු ගණන් මේ ලිපි ලිව්වා, දේශන තිව්වා. එතුමයි මමයි දෙන්නම එක වේදිකාවේ රාගම වෛද්‍ය පීඨයට විරුද්ධව ලංකාව වටේම රැස්වීම එමතුවා. ඒ එදා මේ අද ඒ තත්ත්වෙ ඉන්නේ නැහැ මහාචාර්ය කාලවංශේක. එදා කියපු තැන්වල. එතකොට මහාචාර්ය කාලවංශේකද ඒ වෛද්‍ය සභාවේ කොටසක් ඉන්නවා. අතමාරු බොම අන්තම මේ අදහස් දරන කට්ටිය මේක තමයි අද සයිටම් වල තියෙන ඇත්ත වර්තමාන තත්ත්වය දෙපැත්තෙම පැළුවා. ඉතින් එතකොට මේකට යම් කිසි දැන් ඒකින්ද තමයි මං හිතන්නේ සුදර්ශනී ප්‍රනාන්දුබල මහත්මයා කිව්වා මේකේ ඉන්නේ ඔක්කොම අපේ ශ්‍රී ලාංකික අපේ දරුවෝ. ඒ දරුවන්ගේ එකම ආසාව මොකද? වෛද්‍ය විද්‍යාව හදාරීම. ඒකට තමයි මේ මුදල් වියදම් කළේ අම්මලා තාත්තලා මෙතෙන්ට යව්වේ. මෙතෙන්ට යව්වේ නැත්නම් ඒගොල්ලෝ ඩොලර් වලින් යවන්න ඕනේ පිට රටට. එතකොට අපේ රටේ ධනය තමයි ඇදිලා යන්නේ කොට. දැන් අපි ලැජ්ජ වෙන්න ඕනනේ. බංගලාදේශයට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව හදාරන. ලාංකිකයෝ. බංගලාදේශයට ගිහිල්ලා වෛද්‍ය විද්‍යාව හදාරන. දැන් අනිත් එක මේ වෙයි ස්ටෑන්ඩඩ්ස් ගන්නකොට මං ඇහුවේ ලංකාවේ වෛද්‍ය පීඨවල ස්ටෑන්ඩඩ්ස් කොහමද? රජ රට වෛද්‍ය පීඨේ කොහමද ස්ටෑන්ඩඩ් එක? ඒව බලනවද? වෛද්‍ය සභාව නැහැ. ඒව බලන්න. දැන් ඒකේ ඒ සයිටම් එක කියනවා අපිට අනිත් වෛද්‍ය පිටත් එක්ක කොමන් එක්සෑම් එකක් තියන්න. කොමන් එක්සෑම් එකක් තියලා පුළුවන් නම් තෝරගන්න. මේකට මේකට දාන්න. MCU එකට අපිවත් දාන්න. මොකද එතකොට ඒගොල්ලෝ ඒක ඒක අභියෝගය බාර ගන්න කැමති. ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් ගැන. ඉතින් ඒ නිසා මේකේ තියෙන අඩුපාඩු මේව කළා අපි රජයක් වශයෙන් අපිට එකාන්තයකවත් තවාන්තයකටවත් යන්න බෑ. මේකේ සයිටම් එකට ඕනේවා අපි කරන්න ලෑස්තිත් නැහැ. නමුත් සයිටම් එක වීසි කළ දාන්න අපි ලෑස්තිත් නැහැ. ඒක හදලා එක්තරා තත්වයකට ආවේ. මේකත් එක්ක මේකට සම්පූර්ණ විසඳුමක් ලැබුණාම ලංකාවට ඒවි වෛද්‍ය පිට විශාල ගණනාවක් මේ රටට. දැන් අද මැලේසියාව හම්බ කරන්නේ විශාල මුදල් ප්‍රමාණයක් හම්බ කරන්නේ මොකද්ද? අධ්‍යාපනය. අධ්‍යාපනය. අපිට දැන් එකක් තමයි මෙඩිකල් ටුවරිසම්. මේ රටට අපි ගොඩනගන්නට ඕනේ මෙඩිකල් ටුවරිසම්. මේකට තමයි මම විදේශ ඉතාමද ස්ටේට් ඔෆ් ද ආර්ට් හොස්පිටල් දෙකක් තුනක් විතර මං හදන්නට දැන් ලෑස්ති කරලා තියෙනවා. දැන් ප්‍රෝටෝන් තෙරපි කියන එක මුළු ආසියාවෙම නැති ඒ තෙරපි එක කැන්සර් තෙරපි එක ඉස්සලම ගෙනල්ලා මේ හදන්න මං ලෑස්ති කරලා හදන්නේ මේ මෙඩිකල් ටුවරිසම් එක ප්‍රොමෝට් කරන්න. අනිත් එක තමයි එඩියුකේෂන් ටුවරිසම් එක. ඒක තමයි දැන් මැලේසියාවේ දිනු කරලා තියෙන්නේ. ලෝකේ තියෙන ඔක්කොම හොඳ විශ්වවිද්‍යාල ඔක්ස්ෆර්ඩ් එක කේම්බ්‍රිජ් එක මොනාෂ් යුනිවර්සිටි ඔක්කොම ඇවිල්ලා ඉවරයි මැලේසියාවට. ඒ වගේම ඊට වඩා මෙහෙට එනවා. මොකද මේ අධ්‍යාපන තත්ත්වයන් හොඳ හින්දා. නමුත් එන්න බැරි මේ දේශපාලන මේ කොට්ටෝරු න්‍යායන් නිසා. ඉතින් ඒ නිසා අපි මේවැයි මිදිලා මේ රට ගොඩ ගන්න නම් මේ රට ඉදිරියට යන නම් මීට වඩා පුළුල්ව හිතලා අපි මේක ලෝකෙ සිදුවෙන වෙනස් වීම වලට හා සමානව අපි වෙනස් වීම කළා. ලෝකේ වෙන වෙන අපි 70 ඉගෙනගත්ත දේවල් 60 ගණන් වල අපි පොතේ ඉගෙනගත්ත සමාජවාදී ලෝකේ නෑ දැන්. ඒක අප්‍රායෝගිකයි. හරිද? ඉතින් ඒ නිසා දැන් බොරුවට ඒ කියන තියරි ගණ කතා කරලා වැඩක් නෑ. ඒ තියරි කතා කරපු මිනිස්සුම දැන් මේවා වෙනස් කරගෙන තියෙනවා. දැන් බලන්න ලතින් ඇමරිකාවේ ලතින් ඇමරිකාවේ රටෙන් රට වෙනස් කළා. ඒගොල්ලෝ මැතිවන්න ක්‍රමවලට එකඟ වෙලා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ වෙලා මාධ්‍ය නිදහසට එකඟ වෙලා බහුපාක්ෂික ඡන්ද ක්‍රමවලට එකඟ වෙලා ඒ සමාජවාදී පියාවර ආවවින්ද ඒගොල්ලෝ ජයග්‍රහණය කරනවා. දැන් ඒ රටවල මේ පුද්ගලික ව්‍යාසාය තියෙනවා. ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරනවා. දැන් කියුබාවත් ඇමරිකාවත් එක්ක ගනුදෙනු කරන්න ආරම්භ කළා. මේක තමයි අද තියෙන්නේ. එදා එහෙම එකක් නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ පැහැදිලිවම ගරු සභාපතිතුමනි මේ පිළිබඳව මේක තමයි ස්ථාවරය නැතුව රජය වෙන කිසිම ස්ථාවරයක් අත්තේ නැහැ.
ගරු ඇමතිතුමනි ඔබතුමාට බාධා කරනව නෙවෙයි කාරණයක් දැනගන්න මේ සයිටම් විද්‍යාලයට විරුද්ධව පේරාදෙණියේ උදේ කැම්පස් එක ඉස්සරහ මම පදිංචි වෙලා තියෙන උදේ හවස මම යන්නේ එතනින් මේ ඒ විරුද්ධතාවය ප්‍රකාශ කරන දෙමව්පියෝ දෙන්න තුන් දෙනෙක් අපේ ගෙදරට ඇවිල්ලා කවද්ද අපේ ළමයි මේ සහතිකය ගන්නෙ? මේ නිදහස් අධ්‍යාපනය ලැබලා අපේ ළමයි වෛද්‍යවරු වෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේක කවදාවත් වෙන්නේ මේක මෙහෙවන්නේ වෙනත් හස්සයක්. ඒ නිසා ගරු ඇමතිතුමනි ඔබතුමා මේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව දේශපාලනය පිළිබඳව මහා අසල අද්දකීම් තියෙන කෙනෙක් හැටියට ඔබතුමාගේ දේශනේ අහගෙන ඉන්නකොට ඔබතුමා ඉතා කැපවීමෙන් මේ කටයුතු සිද්ධ කරනවා. හැබැයි මේ අපිට දෙමාපියන්ගේ කතාවල් වල හැටියට දෙමාපියෝ හසුරුවන්නේ වෙනත් තර්සයක්. දෙමාපියන්ට උමනාව තියෙන්නේ ළමයි වෛද්‍යවරු කරන්න. හැබැයි මේ ගෙනෙන මේ හස්සේ මෙහෙවන කට්ටිය මේගොල්ලන් ප්‍රේක්ෂකයෝ විතරයි ඒගොල්ලන්ට ඉන්නේ. ඒගොල්ලන්ට ඡන්දදායකවොත් කවුරුත් ඇත්ත නැහැ. මේගොල්ල ඡන්ද දෙනවා නම් මේ දේ කරනකොට දෙමාපියෝ ඡන්ද දිය යුතුයි. ගරු ඇමතිතුමනි ඔබතුමා ඉතා වැදගත් දිනේ මේ අමාත්‍යංශය වෙහෙමනවා. මහා දැවැන්තම ගැටලු තියෙන අමාත්‍යංශය තමයි මේ සෞඛ්‍ය අමාත්‍යංශය. ඒ නිසා ඔබතුමා ඉතා නිවැරදිව මේ කටයුතු සිද්ධ කරන ගමන් මම විශ්වාස කරනවා මේ දෙමාපියෝ රැස් කරලා ඔබතුමා මං හිතන්නේ මේ වෛද්‍ය ඔය ඉස්සයි කරන දෙමාපියෝ ටික රැස් කරලා ඔබතුමා කතා කරනවා නම් මං හිතන්නේ ඔබතුමාට පැහැදිලි වෙයි කොතනද දෙමාපියෝ ඉන්නේ ළමයි කොතනදින්ද කියලා. මම නිස්සද්ද වෙනවා ගරු ඇමතිතුමනි ඔබට බාධා වුණා නම් සමාවෙන්න
ඕනේ. ඔබ මිසුති ඇත්තටම අපි ඔය දෙමාපියන් හම්බ වෙනවා. ඒ දෙමාපියන් ඇත්තටම ඉන්නේ එතන තමයි. ඒ දෙමාපියන්ගේ ඇති මතවාදය ඔය ළමයින්ගේ ඇති මතවාදයකුත් නෙවෙයි. ඒ ළමයිව ගෙනියන්නේ දක්කගෙන ගෙනියන්නේ. ඇවිල්ලා බය කරලා මේවා කරලා ඒක තමයි ඇතුලේ තියෙන්නේ. කෝ පේරාදෙණිය විශ්වවිද්‍යාල ඔය එක විශ්වවිද්‍යාලයකවත් අපේ කාලේ වගේ ශිෂ්‍යංගම් පීඨවල තරඟ තියෙනවද? නැහනේ. කෝ නිලවර්ණ ඒව මොනකුත් නැහනේ. දැන් අපි ඉන්න කාලේ අපි ඒ නිලවර්ණ වලට අපි සහභාගී වුණා. මම කලාපීඨයේ ශිෂ්‍යංගමයේ මම තමයි ශිෂ්‍ය නායකයා එදා හිටපු. කලා කලාපීටයක් කෙනෙක් නෙවෙයි සිසුනා කියලා හිටියේ මම වෛද්‍ය පීටෙන් කරලා අපි තරඟ කරා නිලවරණ වලට අපි දිනුවා ඊට පස්සේ පෙරදුනා අපි කොමියුනිස්ට් පක්ෂයට අපි ඒවා මේව කර අද එහෙම එකක් තියෙනවා නෑනේ කොහෙද නිලවරණ තියෙන්නේ කොහෙද තරඟයක් තියෙන්නේ තරඟ කරන්නේ නැහැ ඒගොල්ලෝ බලෙන් ඈ ඒ බලෙන් ඒගොල්ලන්ගේ දේශපාලන ව්‍යාපාරය මේව කරගෙන යනවා ඊට පස්සේ කියනවා ඔක්කොම වරෙල්ලාද අද පෙළපාලි යන්න ඔක්කොම එනවා ඔක්කොම යනවා ගහන ඒක තමයි තියෙන්නේ ඒ ඒ ළමයින් ඒත් එක්ක කතා කරලා ඇව්වාම ඒ ළමයින්ට එහෙම එකක් නැහැ දැන් එදාව මොකද්ද මගේ උත්සවයකට අර එදා මේ මේවකේ අර මේ මේ මොකද්ද කොලෙජ් එකෙන් තිබුණා මේව එකක් ඒකේ තිබුණා තරඟ වගේක් වෛද්‍ය පීඨේ උනතාව මම ඒ ළමයි මගෙන් තෑගි ගන්නකොට මම ඇහුවා ඊයේ පෙළපාලියට ගියාද කියලා. ඒගොල්ලන් ලැජ්ජයි මම ඇහුවාම ප්‍රශ්න ඇහුවාම ඇඹරෙනවා ලැජ්ජාවේ. මම ඇහුවා ඊයේ පෙළපාලියට එහෙම ගියාද කියලා. ඒගොල්ලන් ලැජ්ජයි උත්තර දෙන්නත්. ඒ තමයි ශිෂ්‍යෝ. හරිද? නමුත් එක මේ මේවකෙන් මේ බල කරලා මේ කීරේ යනවා. කොටසක් යනවා ඇති කැමැත්තෙන් කොටස අතිමහත් බහුතරය එතන නැහැ. නමුත් මේකද මේ විදිහට තමයි මේ මතවාද බලෙන් ගොඩනගලා තමයි මේවා ගෙනියන්නේ. ඉතින් මේවා තමයි පැරණි කැරලි වලටත් මූලික වුණේ බලෙන් මතවාද ගොඩනගනවා. නමුත් යාම ප්‍රතිඵලේ නැහැ. කැරල්ලත් පරාදයි, ඡන්දෙත් පරාදයි. දෙකම පරාදයි. දැන් මේගොල්ලන්ට මෙච්චර ඉන්නවා නම් සෙනග ඉතින් මෙහෙම බලවේග තියෙනවා නම් බුදු අම්මේ ගිය සැරේ ගහන්න එපැයි හොඳ ගණන් බලාපොරොත්තු වෙන ගණවත් ආවද නැහැනේ. තියුණ ටිකක් නැති වෙලා ගියානේ. ආණ්ඩුවකුත් හදලා දීලා. ඉතින් ඒක තමයි తත්වය. මේක තමයි යථාර්ථය. ඉතින් මේ යථාර්ථයට යථාර්ථය කියන්නේ එකක්, සිදුවන්නේ තව දෙකක්. නමුත් ඒක නිසා අපිට තියෙන්නේ අපි මේ යථාර්ථය වෙනුවෙන් ඉදිරියට අපි මේ ප්‍රශ්න ටික අපි කරගන්නට ඕනේ. මේවා මේ ප්‍රශ්නවලදී අපි පැහැදිලිව අපි මේවට ක්‍රියාමාර්ග ගත්තොත් අපිට රටට ඉදිරියේදී වෛද්‍ය අධ්‍යාපනය ඉතාමත්ම හොඳ කීර්තිමත් තත්වයකට අපිට ගොඩනගත හැකි. අපේ වෛද්‍ය පීඨත් මීට වඩා හොඳ දියුණු තත්වයකට පත් කර තැයි. බොහොම සුදුයි.
කරන්න. වෛද්‍ය සංශෝධන පනත් කැටුම්බත දෙවැනි වර කියවීම සභාව එකඟද? කාරක සභාව අවස්ථාව. පළවෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවැනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
සංශෝධන වලට යටත් වෙනවා. ඒක තියෙන්නේ කොයි එක දෙවැනි වගන්තිය? පළවෙනි පිටුව පස්වෙනි පේලිය සිට හත්වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. තුන ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. ඊට පස්සේ පළවෙනි පේලිය සිට අටවෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළත්ව ඉවත් කරන්න.
සංශෝධිතාගාර සභාව එකඟද?
ආයි.
තුන්වෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
හතරවෙනි වගන්තිය සභාව එකඟද?
ආයි.
අලුත් වගන්තිය ඉදිරිපත් කිරීමට
අලුත් වගන්තිය හතරවෙනි පේලියට ඉක්බිතිව පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. දෙක මේ මින්පතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සදාන් කරනු ලබන 150 වෙනි පස්වෙනි අධිකාරිය වූ වෛද්‍යාඥා පනතේ 20 වෙනි වගන්තිය මෙම වගන්තියේ පහ ආවන උපවගන්තියට ඉක්බිතිව පහත දැක්වෙන උපවගන්තිය ඇතුළත් කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. පහ ඈ 43 ආ වගන්තිය යටතේ දන්ත වෛද්‍යවරයෙකු වශයෙන් තාවකාලිකව ලියාපදිංචි වීම සඳහා ස්වකීය හිමිකම සනාථ කරන සෑම තැනැත්තකගේම නම රෙජිස්ට්‍රාර්වරයා විසින් එක වන පළවන උපවගන්තියේ ආඡේදයේ සඳහන් ලේඛනයේ වෙනම කොටසක ඇතුළත් කරනු ලැබිය යුතු අතර ඉන්පසු 43 වන වගන්තිය යටතේ දන්ත වෛද්‍යවරයෙකු වශයෙන් එම තැනැත්තා ලියාපදිංචි කරනු ලැබුවේ නම් රෙජිස්ට්‍රාර්වරයා විසින් එම තැනැත්තාගේ නම දන්ත වෛද්‍යවරුන් වශයෙන් තාවකාලිකව ලියාපදිංචි වී ඇති තැනැත්තන්ගේ නම් ඇතුළත් ඉහත සඳහන් ලේඛනයේ එම කොටසින් ඉවත් කරනු ලැබිය යුතුය.
ඉදිරිපත් කර ආකාරය සභාව එකඟද?
ආයි.
ප්‍රඥප්ති වගන්තිය සභාව එකඟද?
ආයි.
නාමයේ සභාව එකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි එක්සේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධිතාකරයෙන් සමත් කරන ලද බව දන්වනු කැමැත්තමි. කරමත්. සභාව එකඟද?